විදර්ශනා පැත්ත ආර්ය මාර්ගයට සම්බන්ධ නැත්නම් ලෝකෝත්තර මාර්ගයේ සම්බන්ධ ගැටලු නම් වැඩිය හොඳයි ඔයගොල්ලෝ මේ පැත්ත තමයි සාකච්ඡා වෙන්න ඕන. දැන් හිටියාය ගොඩක් දන්නවා නේද? ඒවයි ගැටලු අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එන අදහන්න මොකද? දැන් බුදු දහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ඕන. මේක තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. බුදු දහම කියන්නේ ඒක. ලෝකෙන් එතෙර වෙන මාර්ගය. එහෙම නැත්නම් සංසාරයෙන් එතෙර වෙන මාර්ගය නේද? ඒ මාර්ගයටවත් වැටෙන්න ඕන. ඒකට ඒ සඳහා අවශ්‍ය දැක්ම සම්මා දිට්ඨිය කියනවා. මාර්ගයේ පටන් ගන්නෙ සම්මා දිට්ඨිය. ඒකට සම්මා දිට්ඨිය අපි ලෞකික වශයෙන් සම්මා දිට්ඨියකුත් තියෙනවා, ලෝකෝත්තර ලෝකෙන් එතෙර වෙන සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒකට මේ ලෝකෝත්තර පැත්ත. ඒක ලෝකයට අයිති දැක්මට වඩා ටිකක් වෙනස්. ලෝකයේ ඉක්මවා යන දැක්මක්. ලෝකෙන් එතෙර වෙනවා කියන්නේ ලෝකෙන් මිදෙන්න එපේ නේද? අන්න ඒ දැක්ම ගන්න විදි කීපයක් ඒ බුදු දහමේ සඳහන් වෙනවා. සම්මා දිට්ඨිය කියන එක. ඒතර ඔකටම කියනවා චතුසච්ච සම්මා දිට්ඨිය. කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හරි දැක්ම. ඒකෙන් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. චතුසත්‍ය සම්මා දිට්ඨිය. අනිත් ලෝකෙට අයිති සම්මා දිට්ඨිය කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියනවා. කියන්නේ මේ කර්මඵල ගැන දැක්මක්. හොඳ කර්ම වලට හොඳ විපාක තියෙනවා, නරක කර්ම වලට නරක විපාක තියෙනවා නේද? ඒක හැබැයි ලෝකේ යන අයට තියෙන එකක් ඒක. ලෝකෙන් එතර වීමක් නෙවෙයි. පින්පව් ගැන කතා කරන එක. හොඳ දේවල් කළොත් හොඳ ප්‍රතිඵල, නරක දේවල් කළොත් නරක ප්‍රතිඵල. මරණ මොහොතේදී සිහි වෙන එක මොකද්ද කියන එක අනුව ඊළඟ උපත සිද්ධ වෙනවා. හොඳ දෙයක් නම් සුගතියක් ලැබෙයි, නරක දෙයක් නම් දුගති. දුගති කියන්නේ සතර අපාය. කොහේ? ඈ හැමතිස්සෙම පුරුදු කරාම ඒකේ අපි වැඩියෙන් පුරුදු කරන දේවල් මරණ මොහොතේ සිහි වෙන්න අවස්ථාව වැඩි නේද? වැඩියෙන් පුරුදු කරන්නේ කුසල් නම් හොඳයි නේද? හැබැයි අපි හිතාගෙන හිටියට හරියන්නේ නැහැ. අපි කුසල් තමයි වැඩියෙන් කරන්නේ කියලා ඒක නුවණින් විමසන්නවා. කුසල් කියන්නේ මොනවද? ඒවට මුල් වෙන්නේ මොනවද? කුසල් දන්නේ නැත්නම් අකුසල් කියන්නේ මොනවද කියන්නකෝ බලන්න. නරක ඒවා අඳුරගන්නේ කොහොමද? ධර්මයෙන්. නරක අපි සාමාන්‍යයෙන් දන්නවා තමුන්ටයි අනුන්ටයි ආයහපතක් වෙන නේද? ඒක ධර්මයේ ධර්මානුකූල අකුසලයක් කියන්නේ මොනවාද මුල් වෙන්නේ? දේශ, තව ලෝභ, දෝෂ, මෝහ. නැත්නම් රාග, දෝෂ, මෝහ කියලාත් කියනවා. ඈ ලෝභ, දෝෂ, මෝහ මුල් වෙලා නම් අකුසල. එතකොට කුසල් කියන්නේ ඒවයි අනිත් පැත්ත. අලෝභ, අදෝස, අමෝහ මුල් වෙලා නම් යම් කිසි දෙයක් කුසල. එතකොට ඒ කුසල් අකුසල් කියන ඒවා ඊළඟට අපේ සිත, කය, වචනේ ඔය තුනෙන්ම සිද්ධ වෙන්න පුළුවන් නේද? සිතෙන් වෙන දේවල්, වචනෙන් වෙන දේවල්, කයෙන් කරන දේවල්. එතකොට ජීවත් වෙනවා කියන්නේ ඉතින් ඕව කරන එක. හිතෙන් හරි වචනෙන් හරි කයෙන් ක්‍රියා කරන එකනේ කරන්නේ. එතකොට ඒවයි මුල් වෙන්නේ මොනවද කියන එක අනුව තමයි කුසල්ද අකුසල්ද කියලා හොයා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. එතකොට දැන් අර වැඩියෙන් පුරුදු කරන ඒවානේ ගොඩක් වෙලාවට මැරෙන මොහොතේ සිහි වෙන්න පුළුවන් නේද? ඈ දැන් අපි බලමු වැඩියෙන් පුරුදු කරන්නේ මොනවද කියලා. කුසල් කියන්න කැමති නෑ ඉතින්. මොකද එහෙම වුණත් යන තැනත් ඒවට අදාළයිනේ නේද? දැන් ඉතින් දැන් අපි නුවණින් බලන්න ඕන. ඔව් සාමාන්‍ය ජීවිතේදී වැඩියෙන් කරන්නේ ලෝභය මුල් කරගෙන නේද? දේශයත් එනවා හිටපු ගමන්. වැඩිපුර දැන් තමන් දැන් අද උදේ ඉඳන් කරපු ටික මතක් කරන්නකො. ඔව් ඒවා දන්නවා හරි නොදන්නවා හරි කරපු වැඩ වැඩි හරියක් කරලා තියෙන්නේ නුවණින් බැලුවොත් මේ ආශාව, ලෝභය තමන්ගේ අයට, අපේ අයට. සමහර විට කෑම උයන එකේ ඉඳන්, ඕවා හොයන එකේ ඉඳන් තමන්ගේ අයට, අපේ අයට, මට, ඔව් ඔව් මගේ කියන අයට අරවා මේවා තමයි. මගේ ගෙදර කොහොමද හොඳට තියාගන්නේ, මගේ වත්ත මගේ නේද, මේවා පරිස්සම් කරගන්නේ කොහොමද, අරවා මේවා. එනකොට දැන් හුඟක් වෙලාවට මුල් වෙන්නේ ලෝභයද අලෝභයද? ලෝභය. දැන් ඕවා කරනකොට ඉතින් තරහත් යනවා. එතකොට මුල් වෙන්නේ ද්වේෂය. අපි මෝහය ටිකක් පැත්තකින් තියමු. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු හින්දා ලෝභ දේශ කියන ටික අඳුර ගන්න ලේසි නේද? ඉතින් වැඩිපුර පුරුදු කරන්නේ මේ ලෝකේ යනකොට ලෝභ දේශ මුල් කරගත්තු ඒවා නේද? අලෝභ දෝෂණං ඔන්න දැන් මේකට සහභාගී වුණ කාලය තුල නම් අලෝභ ලෝභයක් නෙමෙයි, තරහකුත් නෙමෙයි නේද? මන් දන්නේ ඉතින් මං එන්න පරක්කු වුණා කියලා බැන බැන හිටියද කියලා. මේ එහෙම නැත්තම් මේ කාලය තුල සාමාන්‍යයෙන් ඔව් ලෝභ සිත් නෙමෙයි අලෝභ. අදෝස දෝස සිත් නෑ, කවුරුත් එක්ක තරහාවක් ගත්තේ නෑ නේද? ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල නම් කුසල් සිත් තමයි පහළ වුණේ. ඉතින් එසේ මෙසේ ගානක් නෙමෙයි සිත් කියන්නේ, මේ තත්පරයක් කියනකොට කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඈ මෙච්චර කාලයක් ඉන්නකොට ඒවා මහා කුසල් සම්භාරයක් රැස් වෙනවා. ඒ හැම එකක්ම කුසල් සිත් මේ කාලය තුල. හරි මේ වගේ වැඩසටහනක ඉන්නකොට එහෙම නැත්තම් තමන් මොනවා හරි බණ පොතක් කියවනකොට, බණක් අහනකොට, මල් පූජා කරනකොට නේද, බුදුන් වඳිනකොට, ඒ වගේ වෙලාවට ඇති වෙන්නේ කුසල් සිත්. ඒ හින්දා තමයි මේ වගේ කාලේ වැඩි කරගන්න එක හොඳයි. මොකද අපි නුවණින් හිතලා බැලුවොත් අනික් කාලේ තුල ඇති වෙන්නේම ඕකේ අනිත් පැත්ත. සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට අකුසල් සිත් තමයි වැඩි. කොහොම සිත් කියන්නේ හිතුවිලි නේද? ඔව් මේ හිතක් හැදෙන්නේ ලෝභයේ මුල් වෙලාද, තරහ මුල් වෙලාද? එතකොට ඒව මුල් වෙලා නම් අකුසල්. අපි දැන් කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඔව් ඉතින් කුසල් සිත් වෙන්නේ අලෝභ අදෝස වෙන්න ඕන. තරහා සිත්වල කවදාවත් කුසල් වෙන්න බෑ. ඇලීම් සහගත සිත්. ඔකයි ඉතින් දැන් සිතන එකත් ක්‍රියාවක් තමයි. ඒකයි සිතෙන් කරන ක්‍රියා, වචනෙන් කරන ක්‍රියා, කයෙන් කරන ක්‍රියා. හැබැයි ඒ හිතුණට ඒක එච්චරම සමහරට බලවත් නොවෙන්න පුළුවන්. විපාක දෙන මට්ටමේදී එච්චර බලවත් නොවෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ දැන් තරහ හිත ඉතුරු වෙලා තිබුණොත් මරණ මොහොතේදී සිහි වුණොත් එහෙම හිත නරක් වෙනවා නේද? ඒ වගේ වෙලාවක ඒක ආරමුණු වුණොත් ඉතින් වැඩේ බලවත් ටිකක්. මොකද ඊළඟ උපතම ඒකට අදාළ වෙන්නේ. නැතු අතරින් පතර විපාකයක් නම් එච්චර බලවත් නෑ. ඒක ඉතින් ඒක සරයක් දෙසරයක් ඉඳවයි එතනින් ඉවරනේ. එහෙනම් ඒ අර ප්‍රතිසන්දිය ගන්නයිලා ආරමුණු වුණොත් එහෙම ජීවිත කාලෙම ඒකට අදාළ භවය. ඒක තමයි මේ බලන්නේ දැන් අපේ පුරුදු වෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද වැඩිපුර කෙරෙන්නේ. වැඩිපුර කෙරෙන එක නේ පුරුදු වෙන්නේ. ඈ දැන් රෑට ඉඳට ගියාම එහෙම මතක් වෙන්නේ මොන වගේ ඒවාද? හොඳ යහපත් කරපු හොඳ වැඩ ටික මතක් වෙනවා නම් බොහොම හොඳයි. නැත්තයි කවුරු හරි බැනපු එකයි අරවා මේවා ඒවා මතක් වෙනවා නම් ඒක ඉච්චර හොඳ පුරුද්දක් නෙවෙයි. ඔව් අපිට මේ ඔව් අපිට පාලනයක් නැහැ. ඕක හිතේ පුරුද්දට ඒවා එනවා මිස අපි දැන් ඊළඟ මොහොතේ හිතන්නේ මොකද්ද කියලා එහෙම පාලනයක් නැහැනේ. පාලනය පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි මේ භාවනාවෙන් එහෙම කරන්නේ. එතකොට කුසල් අරමු. තමන් සිහියෙන් ඉන්නවා නම් මතක තියාගන්න කුසල්. ඒක සතිය වඩනවා නම් දැන් හුස්මට සිහිය පිහිටනවා නම් කුසල් අරමුණක ඒක.
කුසල් එන්නේ නැහැනේ
අරමුණ. ඔව්.
ඒකයි
ඒක. ඔව්.
කුසල් වෙන්නේ නැහැ.
ඔව්. කුසල් තමන් නිකන් ඉන්න ගමන් ඔය බුදු ගුණයක් හරි කී කියා ඉන්නවා නම් එතකොට අකුසල් ඒවට නිදාගෙන උනත් හාන්සියලා ඉන්න ගමන අඩු ගානේ සුගපත් වේවා කිය කියාවත් ඉන්නවා නම් කුසල් සිත් පහළ වෙනවා. ඒ සිතම තියෙනවා හැරෙන කොටත්. ඒ දැන් භාවනා කරන අය දන්නවා නේද? මෛත්‍රී භාවනාව කරලා නිදාගත්තාම නිින්ද යනකම් මෛත්‍රී වඩා හිටියම අර මැදදී හැරුණත් ඒ අරකෙමයි සිත තියෙන්නේ. එහෙම නැත්නම් උදේ හැරෙන කොටත් ඒකෙමයි හැරෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. නින්දේදී මරුණට එහෙම බය වෙන්න ඕනේ නැහැ. එහෙම ඉන්නවනะ ඈ කෙලින්ම හොඳ තැන සුගති. ඒ වගේම තමයි ඉතින් කාට හරි බැන බැන නිදාගත්තා නම් එහෙම දුගතියට යන්න ඒ ඔව් තේوا අඳුර ගැනීම වැදගත්කම නැහැ. දැන් ඔවා දැනගත්තාම අඩු ගානේ යන්න තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් නුවණින් දැනගෙන නේද? දැන් තමන් හිතට පුරුදු කරන්න ඕන මොන වගේ දෙයක්ද? දැන් අකුසල් සිත් එනවනම් කල්පනාකාරී වෙලා කොහොම හරි ඒක වළක්වා ගන්න භාවනාවක් මොකක් හරි කරන්න ඕන. ඒකට හිත නොයන්. ඈ ඒක හැබැයි දැන් ඔය මූලික මට්ටම. දැන් ඔය කතා
භාවනාව
මොන භාවනාව කළත් කමක් නැහැ. ඈ බුදුගුණ වැඩුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට කුසල් අරමු. අකුසල් නෙවෙයි.
හිත
ඔව් දැන් අපිට සිහියෙන් නොහිටියත් අපි නිතර කියන්නේ අරකනම් බුදුගුණයක් නන් නැත්තම් සෝපත් වේවා. එතකොට අර තරහ යන ගතිය අඩු වෙනවා. ඒ අකුසල් වලට එන්න බෑ එතකොට. ඒ උපක්‍රමයක් ඒක. හරි. ඒකෙන් නිවන් ලැබෙනව නෙවෙයි. දුගතියට යන එක වළක්වා ගන්න පුළුවන්. මොකද ඒවා කුසල්. එතකොට ඒ පුරුදු කරන එක තමයි මරණ මොහොතේදීත් සිහි වෙන්නේ. එහෙම එකක් තියෙනවා. මේ පුරුදු කළොත් ඒකයි මේ භාවනාවල යෙදෙන. ඔව් අපි දැන් ඔක දැන් හිතට එන මොහොතේ දැන් වළක්වන්න අමාරු. ඉතින් ආවට පස්සේනේ දන්නේ තරහ ගියා කියලා. ඒක ආවහමවත් දැනගන්නව නම් මේක අකුසලයක්. අපි කුසල් සිත් වඩන්න. ඒකට තමයි සිහිය පිහිටන්න පුරුදු කරන්නේ. එක එක භාවනා වැඩෙනවා. ඉතින් ඔය හිත දිහා බලා ඉන්නවනම් චිත්තානුපස්සනාව වැඩෙනවා. ඒක උදව් වෙනවා. ඔව්. හිත තව දියුණු කරගන්න. දැන් මේ කතා කළේ ඔය කම්මස්ස කතා මට්ටම. ලෝකේ යන ගමන යහපත් කරගන්න නේද? නරක තැනක උපදින්න නැතුව හොඳ තැනක උපදින්න. දුගතිගාමී වෙන්න නැතුව සුගතිගාමී වෙන්න උදව් වෙනවා. දැන් එහෙම වුණත් ඉතින් ඊළඟ සැරේ සුගතියක ගියා කියලා ඊට පස්සේ කොහේ යයිද දන්නේ නැහැ. ඔය එකතරේ යයිද? කොහොම හරි උඩට පැන ගන්නවා. එහෙනම් ඒක ඉවර වෙනකොට ආයි කොහේ යයිද දන්නේ නැහැ. මොකද අපි දැන් මේ කරපු අනිත් ඒවත් තියෙනවානේ. ඒවත් මතක් වෙන්න පුළුවන්. හිතපු ගමන් මතක් වෙනවනේ කරන දේ. ඒවා ඉතින් ඔය සංසාරේ තියෙන ඒවා හිතපු ගමන් එන්න පුළුවන්. මොකක් ඇයිද දන්නේ. ඒ හින්දා තමයි මේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ. ඔය සංසාරේ කොහේ ඉපදුනත් ඉතින් දුක කෙලවර වෙලා නැහැ. ඉතින් අර ඒ මට්ටමට රැවටෙන්නේ නැතුව දුගතියට යන්නේ නැතුව සුගතියට ගියොත් ඇති කියලා නවතින්නේ නැතුව එතනින් එහාට යෑමේ හැකියාව තියෙනවා මේ ක්ෂණ සම්පත්තිය තියන අයට. ක්ෂණ සම්පත්තිය කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා, බුදු දහමක් අහන්න ලැබිලා තියෙනවා, ඒවා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සිහිය මදි ගතියක උපතක් නෙමෙයි මේ ලැබලා තියෙන්නේ. දහම් මොකද්ද කියලා විමසන්න, වටහා ගන්න ඒ හැකියාව තියෙනවා. ඈ ප්‍රඥාව මුල්ුණ උපතක් ලැබිලා තියෙනවා. එහෙම නැති අය තමයි අර මන්ද බුද්ධික වගේ අයට නම් බණ ඇහුවට ඔක තෝර බේර ගන්න බෑ. තියෙනවා. දැන් ඒක තමයි දැන් තේරුම් ගන්න මේ හැමෝටම ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒකට ක්ෂණ සම්පත්තිය ලැබුණ මොහොතක විතරයි මේ සසරෙන් ගැලවෙන දහමක් මාර්ගයක් වඩන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ක්ෂණ සම්පත්තිය තිබුණොත් විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න හැකියාව තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න හැකියාව තියෙන්නේ. අපි එහෙනම් උත්සාහ කරන්න ඕන අර ලෞකික මාර්ගේ නෙවෙයි. ලෝකෝත්තර මාර්ගේ තේරුම් ගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තේරුම් ගන්න. එතකොට ඒක ඇති කරගන්නයි උත්සාහ කරන්න ඕන. ඒක ඇති වෙලා ආර්ය මාර්ගයට වැටුණොත් ආයේ දුගතියේ යන්නේ නැහැ. එතකොට හිත දිහා බලා හිටියත් එකයි නැතත් එකයි. හැබැයි ආර්ය මාර්ගයට වැටෙන්න ඕනේ. ඒ හින්දා උත්සාහ කරන්න ධර්මයට අනුව සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති වුණොත් ගැලවෙනවා. මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන එක? දැන් ඒක එක පැත්තකින් දුක මොකද්ද? දුකට හේතුව සමුදය මොකද්ද? දුක හටගන්නේ ඇයි? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒ ගැන අවබෝධයක් එන්න ඕන. ඒක තව තව ඉදිවලට මං කියලා තියෙනවා. ලෝකය මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒ ගැන දැක්මක් එන්න ඕන. එහෙම නැත්නම් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ওই තුන දන්නකොට ඉතින් මාර්ගේ වැඩෙනවා. ඊළඟට සලායතන කියන්නේ මොනවද? සලායතන සමුදය මොනවද? ඇයි සලායතන හටගන්නේ? එතකොට සමුදය හට ගැනීමට ඒ සමුදය යෙදුන් නැත්නම් හටගන්නේ. ඒක තමයි නිරෝධේ. නූපදීන බව. ඈ ඒ தත්ත්වයටපත් වෙන්නේ කොහමද? නොය අවබෝධය આવුත් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔයගේ තව ඒ වයින් කියනවා කුසලයේ මොකද්ද කුසල මූලයේ මොකද්ද අකුසලයේ මොකද්ද අකුසල මූලයේ මොකද්ද ඔවා ඔව් පස්සේ මොකද්ද පස්ස සමුදේ මොකද්ද පස්ස නිරෝධේ මොකද්ද මාර්ගේ මොකද්ද ඒ වයින්ොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් ඔව් ඒ උපාදානි මොකද්ද උපාදාන සමුදේ මොකද්ද නිරෝධේ මොකද්ද මාර්ගේ මොකද්ද ඔය ඔය විදිහට ඒ හුඟක් ක්‍රම තියෙනවා. එතකොට ඒ පටිච්ච සමුප්පාදයේ දෙන හැම එකක්ම අරන් ඔය හතර ආකාරයට තේරුම් ගන්න පුළුවන් නම් ඒ වයින් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඕක තේරුම් ගන්න අපට පහසු අපට දැනෙනේවා තමයි ලෝකේ මොකද්ද නැත්නම් රූපේ මොකද්ද නැත්නම් ආයතන ඇහැ කන නාසය කියන ඒවා. ඒවා සාමාන්‍යයෙන් අඳුර ගන්න පහසු ඒවානේ. නේද? දුකයි දුක්ඛ සමුදයයි කියනවට වඩා මේ සාමාන්‍යයෙන් අපි ලෝකයයි ලෝක සමුදයයි හොයන එක ටිකක් පහසු වෙන්න පුළුවන්. ඒක දැක්කොත් ඇත්තටම දැන් ලෝකේ දකින්නවා කියන්නේ දකින්නේ දුක. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පවතින්නේ දුක මතයි කියලා. හරි. එහෙම නැත්නම් මේ රූපය කිව්වත් ඕකම තමයි රූප වලින්නේ ලෝකේ හැදිලා තියෙන්නේ. නේද? අපි දන්න ලෝකේ හැදිලා තියෙන්නේ රූප වලින්. අපි දන්න රූප වලින්. අපි දන්න රූපවල එකතුවට තමයි අපි ලෝකය කියලා කියන්නේ. බාහිර ලෝකේ කියලා කියන්නේ නේද? ඔව්, පේන දේවල් ඔය තියනවා කියලා අපි කොහොම හරි දැනගන්න දේවල්. දැනගන්නේ කොහොමද? පෙනිලා. ඇහිලා. අර කෝච්චියක් යනවා කියලා දැනගන්නවා නේද? කොහොමද දැනගත්තේ? ඇහිලා, සද්දේ ඇහිලා. ඈ? ඊළඟට ගඳ සුවඳ නිසා දැනගන්නවා. ඈ? රස නිසා දැනගන්නවා ඈ ඔව් දැන් තේකට සීනි දාලාද කියලා දැනගත්තද ගියම් රස ගන්නකො කොහොමද දැනගත්තේ රස නිසා දිව ඈ ඊළඟට ස්පර්ශ නිසා ඈ කයෙන් ලැබෙන ස්පර්ශ මధుරයක් කනවාද කියලා එහෙම දැනගන්නවා නේද කොහොමද දැනගන්නේ විදේ නැහින්ද කාය ස්පර්ශය නේද? කාය ආයතනෙන් තමයි ඒ දැනුවත් වෙන්නේ. ඊළඟට නිකන් හිතලත් එක එක ඒවා දැනගන්නවා. ඈ? මොකද කොච්චර වෙලා යනකම් මේක වෙයිද වැඩසටහන? ඈ? හිතපු ගමන් හිතෙනවා. කොයි වෙලා වෙනවත්තයිද? ඒවා දැනගන්නේ කොහෙන්ද? සිතෙන්. නේද? එතකොට ආයතන හයෙන් තමයි මේ ලෝකෙ ගැන දැනගන්නේ. ඈ? සලායතන. සලායතනෙට අහු වෙන ඒවායින් තමයි ලෝකෙ හැදෙන්නේ. සලායතනෙට අරමුණු වෙන්නේ නැත්නම් අපේ ලෝකෙට ඒවා අයිති නැහැ. හරි. ඇයි ඔය ආයතනයක් මුල් කරගෙනමයි විඥාණය පහළ වෙන්න පුළුවන්. නේද? විඥාණයන්නේ දැනුවත් කරන්නේ. දැනුවත් කරන්නේ විඥාණය. ඒතර විඥාණය කොහෙද හට ගන්න පුළුවන්? ආයතනයක් මුල් කරගෙන. ඇහැ නිසා මොන විඥාණයද? චක්කු විඥාණය පහළ වෙනවා ඇහැ මුල් කරගෙන. කන නිසා සෝත විඥාණය. නාසය නිසා ගාහන විඥානය. දිව නිසා ජීවහා විඥානය. කය නිසා කාය විඥානය. ඒ වගේ ඒක එක විඥාන හට ගන්නවා. මනස නිසා මනෝ විඥානය. හයක් කිව්වා නේද? කිව්වද? ඔයිට අමතරව තව විඥාන එහෙම තියෙනවද අහලා? නෑ ඔච්චරයි. වෙන විඥාන නෑ. එහෙනම් ඕක තමයි ඔක්කොම සියල්ල. ඔව්. ඕක තමයි ලෝකෙ. ඉතින් බුදුරජාණන්
වහන්සේ
ඈ මනසේ මනෝ විඥානේ පහළ වෙනවනේ ඉන්ද්‍රියක් විදිහට ගන්න. ආයතනයක් විදිහට ගන්න. මනායතනේ. ඔව්. චක්කායතනේ වගේ මනායතනේ කියලා. ඉන්ද්‍රියක් විදිහට ඒතර ප්‍රධාන වෙන්නේ මන. මන ඉන්ද්‍රිය. එතකොට ඒ ඉන්ද්‍රියක් මුල් වෙලාමයි විඥානයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ දැනුවත් වීමක් වෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන
එතකොට මනසට දැකෙන විඥාන පතිත්‍රම් මගින් නැතිවෙනවා.
ඇතුළු වෙන්නේ නැහැ. ඇයි දැන් මං කිව්වේ දැන් කොයි වෙලාවෙ මේක ඉවර කරයිද කියලා හිතන එක ඒක කොහෙන්ද එන්නේ? ඒක මනසින්ම නේද? ඒකට හේතු වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් මනසටනේ අරමුණු වෙන්නේ. දැන් හිතෙන් මොකක් හරි හිතනකොට කොයි වෙලාවෙ මේක නවත්තයිද කියන එක ඉතින් අනිත් පස නිරංගෙන්ද ඉන්නේ නැත්නම් හිතටම අරමුණු වෙනවා. හිතටම නේද? එහෙම ඒවත් තියෙනවා. මනසටම අරමුණු වෙනවා. මොකක් හරි හිතෙනවා. ඒකට කලින් සමහර විට වෙන ඉන්ද්‍රිය උදව් වෙන්න පුළුවන්. ටිකක් එහෙම මෙහෙන් රිදෙනකොට තමයි ඒවා මතක් වෙන්නේ සමහර වෙලාවට. ඒ වෙන ඒවා උපකාරී වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් නිදි මතක් එනකොට මේක කොයි වෙලාවෙ නවත්තයිද දන්නේ නැහැ. ඒ වෙන ආයතන උදව් වෙලා වෙන්න පුළුවන්. ඒ වුණාට අරමුණු වෙන්නේ මනසට ධම්ම. ධම්ම කියන එක මොකක් හින්දා හැදුනද කියන එක සමහර විට පසඳිරන් හින්දා වෙන්න පුළුවන් කලි. දැන් gedara ගැන සිහි කරනකොට මේ වෙලාවේ මනසට මන ඉන්ද්‍රිය වැඩ කරන. මනසට ධම්ම. පසඳිරම්ම වෙන්න ඕනත් නැහැ. මනසේ නිමිති ඉතුරු කරගෙන නම් ඒවා මතක් කරන්න හැකියාව තියෙනවා. එතකොට මන ඉන්ද්‍රිය. මන ධම්ම. ඔව්. ඒ කියන්නේ මන ධම්ම මනෝ විඥාන. මන ආයතනේ වැඩ කරන්නේ. මනසට ධම්ම අරමුණු වෙනවා. එහෙනම් පහළ වෙනවා මනෝ විඥාන. ඇහැට රූප චක්කු විඥාන. කනට ශබ්ද සෝත විඥාන. නාසයට ගඳ සුවඳ ගහන විඥාන. දිවට රස ජීවහා විඥාන. කයට ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ කාය විඥාන. මන ධම්ම මනෝ විඥාන. දැන් ඔතනින්ම පේනව නේද අපි එක ආයතනයක් ගැන හරියට හෙව්වොත් අනිත් ආයතන කරන්නේ ඔය දෙයමයි. එකම විදිහට තමයි ওই ටික වැඩ කරන්නේ. ඉතින් වාසියක් තියන හැම හෙව්වේ නැතුවට එකක් හරියට හොයලා දැනගත්තොත් නුවණ තියෙන කෙනාට හිතත හැකියා මේක මෙහෙමනම් අනිත් ආයතනෙත් මෙහෙමම. නේද? ඒ දැනුවත් වීම අනිත් ආයතන වලටත් යොදන්න පුළුවන්. ඒ හින්දා එකක් හරි දෙකක් හරි අරන් හොඳට මේ ආයතන ටික විමසන්න ඕන. තන ටිකක් ඔය මන කියන එක ටිකක් අමාරුයි. ඊට කලින් ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ එකම විදිහේ කියලා හිතන්නකො වැඩ කරන්නේ. නේද? ඒ ආයතන පහ අපේ ශරීරයේ තියෙන අභ්‍යන්තරව තියෙන ඒවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒවා එළියේ. බාහිර. ඔක තමයි අපි මූලිකව දන්නේ නේද? ඇහැට අරමුණු වෙනවා එළියේ තියෙන රූප. කනට අරමුණු වෙනවා එළියේ තියෙන ශබ්ද. නාසයට අරමුණු වෙනවා එළියේ තියෙන ගඳ සුවඳ. දිවට අරමුණු වෙනවා බාහිරව තියෙන රස. කයට අරමුණු වෙනවා ඔව් බාහිරව තියෙන ස්පර්ශ. ඈ එහෙනම් කියනකොට ටිකක් පොඩි වෙනසක් තියෙනවා නේද? ඇහැට පේන ඒවා නම් ඇහෙන දුරක තියෙන්න පුළුවන්. කයට ස්පර්ශ වෙන ඒවා ඔව් දුරක තිබිලා හරියන්නේ නැහැ නේද? ඊට වඩා ටිකක් ළඟ වෙන්න ඕන. එතකොට ඒ සමහර ආයතන වල අරමුණු වෙනදී බොහොම ළඟ වෙන්න ඕන. ඒවට කියනවා අපි ළඟ තියෙන රූප. දිවටත් එහෙමයි. දිවේ ගෑවෙන්නම ඕන නේද? ඔව්. කය කියන එකයි දිව කියන එකයි ඊට ඊළඟට කිට්ටුව තියෙන්නේ නාසය. ඔය ටික සාමාන්‍යයෙන් ළඟ වෙන්න ඕන. දැන් ඈත තියෙන ගඳක් සුවඳක් අපට දැනෙන්නේ නැහනේ. මේ හරිය ඇවිල්ලා ඈ මේ හරිය තියෙන්න ඕන නේද? බොහොම කිට්ටුව වෙන්න. ස්පර්ශෙන් තමයි. ඒක තමයි ළඟයි කියේ. නාසයත් ඒ මට්ටමට දාන්න පුළුවන්. කය, දිව, නාසය. කියන තුනේට අරමුණු වෙන්නේ ළඟ තියෙන රූප නේද? සෑහෙන ළඟ රූප. දැන් ඊට වඩා ඈතයි කණයි ඇසයි ගන්නකොට ටිකක් ඈත තියෙන ඒවා අපිට දැනගන්න හැකියාව තියෙනවා නේද? ඇහැයි කණයි. හිතට ඊටත් අඟාරු ලෝකේ ඉවත් දැනගන්න ඕනේ. සීමාවක් නැහැ. දැන් පේනවාද මේ ආයතන වලත් තියෙනවා යම්කිසි වෙනසක්. එතකොට ඔය කය, දිව, නාසය කියන තුන එක පොදියකට දාත හැකි. ඔව්. ඒකට නමක් දෙනවා මුත කියලා. ඔය තුන එකට දාලා දැනෙන ස්වභාවයේ මුත. එතකොට අනිත් දෙක වෙනම කියනවා. කනට සෝත, ඇහැට දකින එකට කියනවා දිට්ඨ කියලා. දිට්ඨ, සුත, මුත. විඤ්ඤාත හිත. නේද? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. බලනකොට ක්‍රියා හතරයි කරන්නේ. ආයතන හයක් තිබුණාට හයෙන් කරන්නේ හතරයි. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. ඔය හතරට හයම ආйти. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. මොකද මුත කියන එකට තුනක් දාලා දැන්.
මුත කියන්නේ.
නාහයයි, දිවයි, කයයි. ඔව්. ඒ තුනම අල්ලලා මුත කියලා එක පොදියකට දාන්න. එතකොට ಜಾති හතරයි තියෙන්නේ. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දැන් හයක් ඕනත් නැහැ. ඒකට හතරයි දැන් දැනගන්න තියෙන්නේ. වැඩේ තව ලේසි. තේරුම් ගන්න ඕන. ඈ බුදුහාමුදුරුවෝ මේක බොහොම ලේසි කරලා දීලා
තියෙනවා.
ඔව්. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. සිංහලෙන් කියන්න. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා,
දැනීමට.
දැනෙනවා කියන එක මුත. දැනෙනවා. දැන් කයට දැනෙනවනේ. නාසයට දැනෙනවා. දිවට දැනෙනවා.
දැනීම.
ඒ තුන එකකට දාගන්න පුළුවන් නේද? එක විදිහ.
විඥානේ තනියම.
ඒක බොහොම වෙනස්. හිත වැඩ කරන හැටි බොහොම වෙනස්නේ. ඒකයි මං කියේ දැනට හිත පැත්තක තියලා අපි තේරුම් ගන්න ලේසි එකෙන් පටන් ගන්නවා. ලේසිම එක තමයි එතකොට මේ මුත කියන එක දැනෙන. නේද? කයට හරි දිවට හරි නාසයට හරි. මොකද අපි ඉන්නේ මේ මට්ටමේ. අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ දැන් මනුෂ්‍ය ශරීරය කියන එක ඔය මුත කියන එකට බොහොම කිට්ටු කියන්නේ සංවේදී. භාවනා කරන්න ගියත් ඕවා වුත් නම් භාවනාව කැඩෙනවා. ඔව් දැන් මදුරු එක්ක ඇවුත් බොහොම අමාරුයි නේද? භාවනාව කැඩෙනවා. ඈ ඊට වඩා විශසත එක්ක ඇවුත් එහෙම මොන භාවනාවද? ඈ පත්තෑ එක්ක හරි මොකෙක් හරි කෑවොත් හොඳටම කැඩෙනවා. ඈ අමාරුයි. ඉතින් මේ මේ ඒක තමයි මුත කියන එකෙන් බොහොම පරිස්සම් වෙන්න වෙනවා භාවනා කරන්න. ඉතින් එහෙම මෙහෙන් රිදෙන්න ගන්නකොටත් සමහර වෙලාවට අමාරුයි. ඒ දැනීමක් නේ එකක් නේද? එහෙනම් තමයි හොඳටම බැරි වෙනකන් ඉන්න එපා භාවනා කරන්න. කරන්න දේවල් තියෙනවා. ඒ වුණාට පහසු නෑ ඒක. ඒක තමයි මං කියේ පහසු නෑ කියලා. කරන්න පුළුවන්. ඒ වයින්ුත් නිවන් අවබෝධ කරන්න පුළුවන්. හැබැයි ඒකට කියන්නේ අපි දුක්ඛා පටිපදා කියලා. දුක් සහිත ප්‍රතිපදාවක් තමයි එතකොට යන්න වෙන්නේ. බොහොම සුඛ පටිපදාවක් නෙමෙයි. සුඛා පටිපදා දුක්ඛා පටිපදා කියලා. ඔව් ඒ කිප්පා විඤ්ඤා දන්දා විඤ්ඤා කියන්නේ ඉක්මනට අවබෝධ කිරීමයි හිමීට අවබෝධ කිරීමයි. දැන් ප්‍රතිපදාව සුවදායක නම් සුඛ පටිපදාව. ඈ ඉතින් ඒ හින්දා තමයි සමාධි ධ්‍යාන වඩා ගත්තොත් සුඛ පටිපදාව. එතකොට වේදනාව දැනෙන්නේ නැහැ නේ වැඩි. වාඩිලා ඔහි ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ඒව නැතුව විදර්ශනය කරන්න ගියහම ටිකක් දුක් සහිතව තමයි ඔක කරන්න වෙන්නේ. ඔව් වේදනාව එහෙම ඒව බලබලා වේදනාව විඳ විඳ තමයි ඔව් වැඩේ කරන්න වෙන්නේ අමාරුයි. ඈ ඔව් ඒකට සමතයක් වඩා ගත්තොත් පහසුයි. සුවදායකව ඉතින් මාර්ගේ වඩන්න පුළුවන්. වැඩි අපහසුවක් නැහැ ඒකට. ඈ එහෙනම් තමයි මේ හිත එකඟ කිරීම කරන්න උත්සාහ කරන්න කියන්නේ. මුලදී අමාරු වුණාට එකඟ කරගත්තොත් ඊට පස්සේ හරි ලේසි. ඒක නිකන් අර ගඟකින් එතර වෙන්න තියෙනකොට කෙලින්ම වතුරට බැහැලා පීනන්නත් පුළුවන්. නේද? එහෙම නැත්තම් ඉස්සෙල්ලා ඔරුවක් හරි පාරුවක් හරි හදාගෙන ඕකේ නැගලා බොහොම සුව පහසුවෙන් යන්න පුළුවන්. තෙමෙන්නේවත් නැතුව. බැහැලා පීනන එක ඉතින් ලේසි නෑ. ඈ සැඩ පහරට අහු වෙන්න පුළුවන්, කිඹුල්ලු අරුම් මුන් ඉන්න පුළුවන්. අරව මේවා ඒවට සූදානම් වෙලා තමයි යන්න ඕනේ. දුෂ්කර. යන්න බැරි නෑ. දුෂ්කරයි. ඒකයි ඒ දුක්ඛා පටිපදා වෙන්නේ. යන ගමන දුෂ්කරයි. ඉතින් ඊට කලින් ගඟට බහින්න කලින් අපි හදා ගන්නවා ඔරුවක් හරි බොහොම සුව පහසු දෙයක්. අන්න ඒ වගේ වැඩක් තමයි සමතේ වැඩලා සමාධිය හදා ගන්නවා කියන එක. ඈ සමාධිය හදාගත්තොත් අර දුක් කරදර ඒකෙන් වළකිනවා. ඒකට බොහොම ටිකක් පහසුවෙන් ගමන යන්න පුළුවන්. හරි? ඒකට ඒ සුඛ ප්‍රතිපදාව. ඒ හින්දා තමයි මම කියන්නේ දවස ගානේ මේවා භාවනා යොදලා වැඩලා මේ හිත එකඟ කරගන්න පුරුදු කරගන්න. හිත එකඟ වුණොත් මේ වැඩේ පහසුයි. නීවරණ යටපත් වෙන තරමට ගමන පහසුයි. හරි? පහසුයි ඉක්මන. හැබැයි සමාධිය නැති වුණත් කරන්න බැහැයි කියලා එකකුත් නැහැ. උත්සාහවන්තයට ඉතින් ටිකක් කරදර තමයි. අර කෙනෙකුට බැහැලා කෙලින්ම වතුරේ පීනන්න පුළුවන්. බැහැයිම කියලා අයින් කරන්නේ නැහැ. ඒක ඔව් එහෙමත් තියෙනවා මේ
දැනුම
නෙවෙයි අවශ්‍ය බුද්ධිය. ඒ ප්‍රඥාව ඉතින්
ප්‍රඥාව.
ඔව් දැනුම කියන්නේ ඉතින් පොත්වල තියෙන ඒවා ඔක්කොම දන්නවා. නුවණින් දැකලා නෑ, ප්‍රායෝගික නෑ. ඒක නිකන් අපි දැන් පීනන්න ඉගෙන ගන්න පොතෙන් ඔක්කොම දන්නවා. මෙහෙම මෙහෙම අත් ගහන්න හැබැයි වතුරට බැහැලා නෑ. කියා දෙන්න පුළුවන් ඔහොම නෙවෙයි පීනන්නේ මෙහෙමයි මෙහෙමයි. කවදාවත් වතුරට බැහැලා
නැහැ.
ඒගොල්ලෝ ඒ බුද්ධිය ප්‍රඥාව වැටුණා. ඔව් ඒක තමයි. දැන් දැනුම කියන එක අර මං කියේ ගොඩ ඉඳන් පීනනවා වගේ වැඩ.
ඉගෙන ගන්න එකනේ
දැනුම. ඔව් ඒක ගොඩ ඉඳන් පීනනවා වගේ වැඩ.
සම්පූර්ණ බුද්ධිය
බුද්ධිය ප්‍රඥාව කියන එක වැටෙන්නේ අර වතුරට බැස්සා.
අපි දැන් හදන්නේ ප්‍රඥාව හදාගන්න.
ප්‍රඥාව හදාගන්න එක තමයි මේ කරන්න හදන්නේ. ඈ දැනුම දැන් තියෙනවනේ ඕනවටත් වඩා.
දැන් මේ
ඔව් ඒක නුවණ කරගන්න ප්‍රඥාව කරගන්න හදන්න.
ඔව්.
එතකොට නුවණින් විමසන්න ඕනේ ඒකට. දන්න ටික නුවණින් විමසන්න ඕනේ. එතකොට දැන් මේ එතකොට මේ ආයතන 6 දැන් හතරකට බෙදුණා නේද? ditta suta muta viññāta. ditta කියනකොට ඇහ, suta කියනකොට කන, muta කියනකොට නාසයයි දිවයි කයයි. ඊළඟට විඤ්ඤාත කියනකොට හිත. හිතෙන් හිතන. දැන් මං කියන්න හැදුවේ දැන් මනුෂ්‍ය ලෝකයේ එහෙම නැත්නම් සතර ආපාය එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ කියනකොට මේ මුත කියන එක බලවත්. ශරීරය, නාසය, දිව. ඔය තුන තියෙනවා. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සතර ආපාය. ඔවට තව නමක් දෙනවා කාම ලෝක කියලා. කාම ලෝක කියන්නේ මොකද මේ ආයතන 6ම තියෙනවා.
ඉන්ද්‍රියම් පිනවමින් ජීවත් වෙන ලෝක කාම
ලෝක. ඔව්. මේ 6ම පිනවයි. ඊළඟට රූප ලෝක වලට යනකොට වෙන්නේ රූප කියන්නේ දැන් බ්‍රහ්ම ලෝක මට්ටමේ ඈ දිව්‍ය ලෝකිනුත් උඩ රූපාවචර බ්‍රහ්ම ලෝක ඈ යන්න පුළුවන් hina වෙන්න එපා ඔය ඈ භාවනාවක් කරලා ওই සමාධි ධ්‍යාන වඩා ගන්න ඒ අත්දැකීම ගන්න පුළුවන් එතන බ්‍රහ්ම ලෝක මට්ටමේදී මොකද වෙන්නේ මේ මුත කියන ආයතන තුන නැහැ කය කාය ස්පර්ශය දැනෙන්නේ රස දැනෙන්නේ නැහැ ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ රූපාවචර බ්‍රහ්ම ලෝක මට්ට හැබැයි ඇහැයි කනයි වැඩ ditta suta විඤ්ඤාත කියන තුන ඉතුරු වෙනවා බ්‍රහ්ම ලෝකේ ගියොත් කෑම හොය හොයා ඉන්න ඕනේ නැහැ උයන්න එහෙම නැහැ ලොකු කාය නැති කියන ලොකු කරදරයකින් බේරෙන්න පුළුවන් ඕකට මේ වහන්ති වෙන්නේ නැහැ ඒ කරදරෙන් මිදෙන්න පුළුවන් මොකද ලෙඩ නැහැ ශරීරයට හැදෙන ලෙඩ නැහැ එතකොට අර කයට දැනෙන්නේ නැණි රිදුම් එහෙම
නැහැ.
ඔව්. කය තියෙනවා කියලා දන්න රූපාවචර මට්ටමේදී ඒ වුණාට මේ අපි විඳීම නැහැ. කාය ස්පර්ශය නැහැ. නාසය, ඒ කියන්නේ මුත කියන කොටස නැහැ. ඔව්. ඔව් ඒ ඒවයි වර්ග තියෙනවා. දැන් මේ කිව්වේ කය තියෙන බබලෝක රූපාවචර කියන්නේ රූපයක් සහිතව තියෙන බ්‍රහ්ම ලෝක. හරි? ඊට පස්සේ තව කොටසක් තියෙනවා අරූපාවචර රූපත් නැති. ඒ මට්ටමට යනකොට ඇහැ කනත් නැහැ. ඉතින් රූප නැත්තම් මොනවද දකින්නද නේද? ඇහක් වැඩක් නැහැ. කනත් වැඩක් නැහැ. එතකොට සිත විතරයි. ඔව්. එතකොට
සිත රැන්නේ
මාස්යක් නැතුව පවතිනවා නිකම්. ඔව් ඉතින් මේ මට්ටම ඉවේ. අරූපාවචර ධානයක් වඩාගෙන බලන්න. එතකොට මේ කය ගැන කිසිම මේකක් නැහැ. සිත විතරයි තියෙන්නේ. වඩන්න පුළුවන් ඒවා. ආ ඔයගලන්ට කරන්න පුළුවන් දැන් අපි ධාන වඩන අය රූපාවචර මට්ටමේ වඩනවා නම් තව හතරවෙනි ධානයෙන් පස්සේ තියෙන්නේ අරූපාවචරය. පුළුවන් පුළුවන්. වඩන්න පුළුවන්. අෂ්ට සමාපatti දක්වා මිනිස්යන්ට වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ අෂ්ට කියන්නේ අට. දැන් රූපාවචර හතර තමයි ඔය මං කියා දීලා තියෙන්නේ. ඈ ගොඩක් වඩපු අය දන්නවා. ඒ හතර ඔයගොල්ලන්ට වඩන්න පුළුවන්. ඉතුරු අරූපාවචරත් ඉතින් අවශ්‍ය කෙනෙකුට වඩන්න පුළුවන්. අහුවොත් කියා දෙන්න. ඒවා හතරවෙනි එක වඩපු අයිට තමයි හැබැයි අනිත් අය අහුවට වැඩන්නේ නැහැ. හතරෙන් පස්සේ ඔව් තියෙන්නේ අරූපාවචර. ඒවා තියෙනවා දැන් ආකාසානංචායතන නේද? විඤ්ඤාණංචායතන. ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන. ඒවා වඩන්නත් අමාරු නෑ. අර මුල ධ්‍යාන වගේ අමාරු නෑ. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානෙට එනකොට හොඳට හිත පිරිසිදුයිනේ. උපේක්ෂා ගානට ඇවිල්ලා තියෙනවා. ඒ හිතට හරි පහසුයි. අරක හිතන්න විතරයි ඇත්තටම තියෙන්නේ. ආ ආකාශය ගැන මෙනෙහි කරන්න විතරයි තියෙන්නේ. ආකාසානංචායතනෙට යන්න. ඒක වඩන්නේ හතරවෙනි ධ්‍යානෙ කරපු අයට පුළුවන්. හතරවෙනි ධ්‍යානෙ හොඳට දැනෙනකන් ඉඳලා ආකාශයේ 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 කියලා ටිකක් වෙලා මෙනෙහි කරන්න. එතකොට හිස් බවක් වගේ පොඩියට පේන්න ගන්නවා. ඒක දිහා බලාගෙන ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියනකොට ඔක පැතිරිලා යනවා. කරලා බලන්නකො. ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා හිත හිතයි. එතකොට අර හතරවෙනි ධ්‍යානෙත් යම් කිසි ශරීරය තියනවා කියන හැඟීම තියෙනවා. අරකට ගිහාම හිත විතරයි. පුදුමාකාර සැහැල්ලුවක් තියෙනවා. ඒක ඒ කියන්නේ සිත විතරයි කියුවහම හිතා ගන්න පුළුවන් නේ. කාලේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් හතරවෙනි ධ්‍යානේ ටික වෙලාවක් ඉඳලා හිතන්න. ආකාශය 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 කියලා ටිකක් වෙලා හිත හිතා ඉන්නා. ඊට පස්සේ හිස්පක් වගේ එහෙම පේන ගතියක් එයි. එතකොට හිතන්න ආකාශය අනන්තයි 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 කියනකොට ඒක පැතිරිලා යනවා. අනන්තයි කියන්නේ හැම පැත්තෙම කෙලවරක් නැහැ. අනන්තයි. එතකොට ඒක අත්දකින්න පුළුවන්. කරන්න පුළුවන්. ඒව අරව වගේ රළු නෑ. බොහොම සියුම් ඉන්නත් සනීපයි. ඉන්න පුළුවන්. පාවිවි ඉන්න පුළුවන්. කිසි රිද්මයක් නෑ. ඉවරයිකුත් නෑ. ඔකේ ඉතින් ඉඳලා ආයේ එන්න හිතුණහන් ආයේ හතරවෙනි ධානයට එන්න කිව්වහන් එනවා. ඊට පස්සේ අර පරණ විදි තමයි. ඔව් මනස වැඩ කරනවා. මනසට ඒ කියන්නේ සංඥා වේදනා තියෙනවා. එතකොට හිතන්න පුළුවන්කම තියෙනවා. හිතන්න කියන්නේ ඒකේ ඉඳන් වෙන වෙන ඒවා හිතන්න හිතෙන්නේ නැහැ. මොකද හිතන්න දෙයක් නැහැ. බොහොම සියුම්නේ.
ඒකම විතරයි.
ඔව්. ඒ හිස් බව බලාගෙන ඉන්නවා. ඉතින් හරි සුවයක් තියෙනවා. දැන් නිදාගත්තාමත් හරි සුවයක් තියෙනවානේ. ඒ දන්නේ නැතුවනේ මේක කෙලස් නෑ. එතකොට කෙලස් යටපත්. ඉතින් බොහොම සුවයක්. දැන් රිදුම් මුකුත් නෑනේ ශරීරයේ. මුකුත් නෑ. අර දඟල දඟල එහෙම ඉරියව් වෙනස් කරන්න මුකුත් නෑ. මුකුත් නෑ. ඔකේ ඉන්න පුළුවන්. හරි සැහැල්ලු. බොහොම ලොකු සුවයක් විඳින්න පුළුවන්. එහෙනම් තමයි ඉතින් බ්‍රහ්ම ලෝක කිව්වහම ලේසි සුවයක් නෙමෙයි. දිව්‍ය ලෝක වලටත් වඩා ඉහළ නේද? ඒකෙන් නිවන් දකින්න බෑ. ඒක කළා කියලා නිවන් ඈ? ඒවා හැබැයි නිවනට උපකාරී කරගන්න පුළුවන්. ඒකෙන් විතරක් නිවන් දකින්නේ නෑ. ප්‍රඥාව නෑ නෑ මං කිව්වේ ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. දැයිමත් ධර්මයට දියුණු කරපු කෙනාට ධර්මය මෙනෙහි කළොත් ධර්මය ඇහුනොත් මාර්ගයට වැටෙන්න නිවන් දකින්න පුළුවන්. ඔව්. පහසුවක් තියෙනවා. මොකද නීවරණ ගොඩාක් දැන් යටපත්. කෙලෙස් නැති හිතකටනේ දැන් ඇහෙන්නේ. කෙලෙස් යටපත් වුණ හිතකට ධර්මය ඇහෙනකොට අවබෝධ කිරීමේ ශක්තිය වැඩි. අර කිප්පා විඤ්ඤා පැත්තට වැටෙනවා ඒතකොට. ක්ෂණිකව අවබෝධ කිරීමේ හැකියාවට එනවා. අද හිත සංසුන් නීවරණ කෙලෙස් යටපත් වෙනවා. ඔව්. අවබෝධ කරන්න පහසුයි. ඒ හින්දා තමයි අපි ධර්මය දැනගෙන ඒවා වඩන කෙනාට අවබෝධ කිරීමේ හැකියාව වැඩි. ඒක බය වෙන්න එපා වඩන්න. කරලා බලන්න. ධ්‍යානයක් වඩාගෙන නොපිරියලා හිටියොත් ඒකට අදාළ බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබෙනවා අනිවාර්යෙන්. එතකොට බය වෙන්න දෙයක් නැහැ. ඔව් කොහොම හරි නැතත් ඉතින් මරණාසන්න මොහොතේදී මේ මට්ටමට හිත වැඩෙනවා. අය ධ්‍යාන වඩන කෙනාට මේ මට්ටමට එනවා. ඒ එන එකත් හිතන්න පුළුවන් බොහොම ලේසි දෙයක්. මොකද අපේ දැන් මැරෙනවා කියන්නේ ඇහැ කන නාසය ඕවා වැඩ කරන්නේ නැතුව යනවනේ. වැඩ කරන්නේ නැති යනකොට මනස සංසුන් වෙනවා. සමාධි පුරුදු කරපු මට්ටමට වැඩෙනවා. ඔව්.
භාවනාව එදුත් හරි.
ඔව්. භාවනාව ප්‍රගුණ කරන කෙනාට මරණාසන්න මොහොතේදී බය වෙන්න දෙයක් නැහැ. මේ මට්ටමට වැඩෙනවා හිත. ධානයක් එහෙම වඩාගෙන තිබුණත් මේ මට්ටමට ඉබේම යනවා. දැන් සද්ද නැති තැනකට ගිය ගමන් හිත සමාධි වෙනවනේ. ඒ වගේ වැඩක්. කන වැඩ කරන්නේ නැති වෙනකොට සද්ද නැහැනේ. ඇහැ වැඩ කරන්නේ නැති වෙනකොට ඇස් දෙක වහගත්තා වගේ. නේද? අපි භාවනා කරන්නේ ඇස් වහගන්නවා. ඉතින් මේ ආයතන ටික වැහෙනකොට හිත ඉබේම අර පුරුදු කරපු සමාධි ධාන මට්ටමට වැඩෙනවා. ඒකයි ඒක පුරුදු කිරීමේ වටිනකම. එතකොට බය වෙන්න ඕනේ අර අකුසල් සිත්තේයිද? ඈ? පිරිහෙන්නේ ඉතින් නොකර හිටියොත්. පිරිහෙන්නේ නොකර හිටියොත් නේ දැන් ඕගොල්ලෝ සති දෙකක් විතර භාවනා නොකර ඉඳලා සමාධියවත් නැහැ නේද? අර හොඳට තිබුණේ. ටිකක් කරලා අන්න ඒකයි ආයේ පුරුදු කරගන්න. ඔව්. සමාධි වඩන අයට බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ කියන්නේ සසරෙන් ගැලවුණා නෙවෙයි. ඊළඟ සැරේ ඔව් දුගති ගාමි වෙන්නේ නැහැ. ඈ ඊට කලින් ධර්මයේ ප්‍රයෝජනෙත් ගන්න ඕන. ඈ ධර්මය අවබෝධ කරගන්න. එතකොට දැන් අපි කියාගෙන ආවේ මේ ආයතන ටික ගැන කියන්න ගිහිල්ලා තමයි බ්‍රහ්ම ලෝකෙටත් යන්න උනේ. එතකොට මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා ಜಾති තුනක් තියෙන එකත් නිකන් පොඩි අදහසක් තියාගන්න. කාම ලෝකෙදී ආයතන 6ම තියෙනවා. රූප වෙනකොට අර මුත කියන ආයතන තුන අයින් වෙනවා.
අයින්
වෙනවා. ඔව්. ඒ කියන්නේ කාය ආයතනය, ජීවහ ආයතනය, ඝාණ ආයතනය.
ජීවහ
ආයතනය. ඔව්. මේ තුන, ඒ කියන්නේ මුත කියලා දැන් මේ ටිකනේ. ඔව්. ඒ කියන්නේ අපිට අනිත් පැත්තෙන් ගත්තොත් අර ළඟ තියෙන රූප. ওই තුනෙන් අහුවෙන්නේ ළඟ තියෙන ඒවා. නේද? ඔව්. ඒ ටික අයින් වෙනවා. එකෙන් රූප ලෝක වලින් මිදෙනවා. රූප කියන්නේ මේ කාම ලෝක වලින් මිදෙනවා. ඈ ඊට පස්සේ ඉතුරු වෙන්නේ අර දුර ඉඳන් තමයි බලන්නේ. කණයි නාසයි. සරි. ඇහැයි කණයි. ඇහැයි කණයි සිත. සිතටනේ වැඩිම දුර බලන්න පුළුවන් අල්ලන්න පුළුවන් නේද? එතකොට ඔව්. එතකොට ඊට පස්සේ ඈත තියෙන ඒවා තමයි. අරමුණු වෙනවා. ඒවා හින්දාත් ඉතින් කෙලෙස් ඇති වෙනවා. ආත්ම හැඟීම ඇති වෙනවා. ඊළඟට රූපාවචර මට්ටමට ගියොත් ඇහැයි කණයි දෙකත් අයින් වෙලා හිත විතරයි. හිතට හිතටත් පුළුවන් ඈත ඒවා අරමුණු කරන්න. නේද? හිතට වෙලාවක් යන්නේ නැහැ. ඉතින් අර දුරන් ගමන් ඒක චරන් එහෙම කියලා කියනවනේ නේද? වෙලාවක් යන්නේ නැහැ ඕනතරම් දුරක් යන්නේ. ඒ හිතට ඒ හැකියාව තියෙනවා. ඒ හින්දාත් කෙලෙස් ඇති වෙනවා.
ඇති වෙනවා.
ඇති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ යනවා. ආත්ම දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. හරි? ඒ හින්දා තමයි ධාන අටම වැඩුවත් ආත්ම දෘෂ්ටිය නැති වෙන්නේ. ඒක ධර්මයකින් අවබෝධ කළේ නැත්තම්
ආත්ම දෘෂ්ටියමයි පාපේ.
ඔව් ඒකෙන්ම ඉතින් සසරේ ගෙනියනවා.
යන්න බෑ.
සසරේ ගෙනියනවා.
ආත්ම දෘෂ්ටියෙන් ඉඳන්
සසරේ ගෙනියනවා. ආයේ උපතක් තියෙනවා. ඒක පිරිහෙනකොට ආයේ පල්ලෙහාට එනවා. අනිත් ආයතන ටික ආයේ හදා ගන්නවා. ආසාව නැති වෙලා නැහැ. හරි. තණ්හාව නැති වෙලා නැහැ. එතකොට දැන් ඔන්න දැන් ආයතන ওই විදිහටත් ටිකක් පැහැදිලි කළා. දැන් මේ ආයතනයකට ඊළඟට අහු වෙනවා. දැන් අපි ඇහැ ගත්තොත් ඇහෙන් කොහොමද යම් කිසි දෙයක් දැනගන්නේ? නැත්තම් කණෙන් යම් කිසි දෙයක් දැනගන්නේ කොහොමද කියන එක දැන් හොයන්න ඕන. එතකොට ඕක වැඩ කරන්න ಜಾති තුනක් එකතු වෙනවා. දැන් හේනම් මොනවද? ඇහැයි රූපයයි විඥානය, චක්කු විඥානය. නේද? ඇහැයි රූපේයි චක්කු විඥානය එකතු වෙන එකට කියනවා පස්සය කියලා. ඈ? ඒ වගේ කණයි ශබ්දයයි සෝත විඥානය එකතු වෙන එකට ඒත් පස්සේ, ඒක සෝත සම්පස්සේ. එහෙන් ඇති වෙන්නේ චක්කු සම්පස්සේ. ඇහැ නිසා ඇති වෙන ස්පර්ශය. ඈ? ඒකේ ආයතන හයෙම එනවා. ඒක කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. චක්කුං කියන්නේ ඇහැ, පටිච්ච කියන්නේ හේතු වෙනවා, නිසා. නිසා කියන එක පතිත වෙනව නෙමෙයි ඈ, නිසා නැත්නම් ප්‍රත්‍ය වෙලා ඈ. ප්‍රත්‍ය වෙන්නේ එතකොට ඇහැයි රූපේ. හරි? ඇහැයි රූපේ ප්‍රත්‍ය වීමයි ඔය කරුණු හින්දා විඥාණය පහළ වෙනවා. ආ. හරි. එතකොට විඥාණය පහළ වෙනකොට අර දෙක නැද්ද? ඇහැයි රූපේ. ඈ? ඒ එකම. මොකද පස්සේ කියනකොට ওই જાති තුනම තියෙන්න ඕන. ඈ තියෙන්නත් ඕන, රූපේ තියෙන්නත් ඕන, විඥානයේ තියෙන්නත් ඕන. ඒ තුනේ එකතුව සංගතිය තමයි පස්සේ කියන්නේ. පස්සේ හට ගන්නකොට ඒ තුන නැද්ද?
පස්සේ හට ගන්නකොට තියෙනවා. ගත්තයි පස්සේ නැති වෙනවා. නැත්තම් සංස්කරණය වෙන්නේ නැහැ.
දැන ගැනීමනේ විඥානේ නේද? දැනගන්න ස්වභාවයක් නේ. ඉතින් දැනගන්නේ මොනවද? ඇහැයි රූපේ. ඇහැයි රූපේ කියලා දැනුවත් වීම තමයි චක්කු විඥාණයෙන් කරන්නේ. නේද? ඇහැකුයි රූපයයි තියෙනවා කියලා දැනුවත් කරන එක තමයි චක්කු විඥාණය කරන්නේ. කනකුයි ශබ්දකුයි තියෙනවා කියලා දැනුවත් කිරීම තමයි සෝත විඥාණය. හැබැයි ඔතන තේරුම් ගන්න ඕන දැන් අර ඒ අර චක්කුංච පටිච්ච රූපේච කියනකොට මේ දෙක ප්‍රත්‍ය වෙලා තියෙනවා විඥානේ හටගන්න. ඇහැයි රූපේ ප්‍රත්‍ය වෙලා තියෙනවා විඥානේ හටගන්න. ඒකෙන් කියන්නේ ඇහැයි රූපේ ඉවර වෙලා විඥානේ හටගත්තා කියලා. ඒ දෙක තියෙන මොහොතෙමයි විඥානේ තියෙන්නේ. ඒ තුනම එක මොහොතක දැන් ඔයක තියනවා කියන්නේ පස්සේ ඉන්නේ. පස්ස කියන්නේ පස්සේ කියන්නේ හැපෙනවා නෙවෙයි. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ වුණාට ඒ හැපෙනවා නෙවෙයි. පස්සේ කියන්නේ මොකද්ද? හරි. ඒ තේරුමනේ. පස්සය කියන්නේ මොන જાතිය එකක්ද? කොහෙද තියෙන්නේ ඕක? සිතිවිල්ල, චෛතසිකය.
ඒකද මේ මනෝවිඤ්ඤාණය?
චෛතසිකය. සම්බකිටදාමේ හපේ. අන්න හරි. ඔව්. චෛතසික කියන්නේ මොනවද? සිතත් එක්ක පහළ වෙන සිතුවිලි. ඔව්. සිතුවිලි කියන්නේ දැන් සිතට එක එක දේවල් ගැන දැනුවත් කරන ගති. මේ ගතිය දැනුවත් කරන්නේ මේ සිතිවිලි. ඒ චෛතසිකය. දැන් පස්සෙන් දැනුවත් සිත දැනුවත් කරනවා මොකද්ද මේ ಜಾති තුනක් තියෙනවා කියන.
පස්සෙන් වෙන්නේ ගැටීම හැටිම විතරයි.
හරි.
ඒක නිසා විඥානය පහළ වෙන්නේ. එහෙමයි හැදෙන්නේ.
පස්සේ නිසා විඥානය පහළ වෙනවා.
ගැටීම හැටිම දෙකම ගණන් ගන්නවා ස්පර්ශය තුනම.
හරි.
පස්සේ කියන්නේ
පස්සය කියන එකෙන් දෙන අදහස තමයි තින්නම් සංගති. ජාති තුනක සංගතිය. සංගතියක් කියලා දැනට ගන්නකෝ. සංගතිය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගමු. මේ ජාති තුනක් තියෙනවා. මේ ජාති තුන හටගෙන කියන අදහස දෙන කෘත්‍ය කරන චෛතසිකය තමයි පස්සේ කියන්නේ. හරි. මෙහෙම තුනක්
එකතු වීම පස්සේ.
මෙහෙම තුනක් තියෙනවා කියලා හිත දැනුවත් කරන්නේ පස්ස චෛතසිකෙන්. චෛතසිකේක කෘත්‍යයක් තියෙනවානේ. ද වේදනා චෛතසිකේ ගන්න. වේදනා චෛතසිකේ කෘත්‍ය මොකද්ද? සැපයිද දුකයිද නැත්නම් කැමැතිද අකමැතිද කියන ගතිය හිතට දෙනවා වේදනා චෛතසික. කියන්නේ හිත දැනුවත් කරනවා
වේදනා
මේක කැමැති එකක්ද පස්සේ පොඩ්ඩක් පස්සෙන් තියන්නකෝ පස්සේ වේදනාව ගන්න. වේදනා චෛතසිකේ මොකද්ද හිත දැනුවත් කරන්නේ? මේක සැපක් තියනවාද දුකක් තියනවාද මැදහත්ද නේද?
වේදනා.
ඒ තුනෙන් එකක්.
ඒ
කෘත්‍ය තමයි වේදනා චෛතසිකෙන් කරන්නේ. වේදනා සිතුවිල්ලෙන් කරන්නේ. මේක සැප ගතියක්ද? දුක් ගතියක්ද? ඒ ගතිය හිතට දැනුවත් කරනවා. වේදනා චෛතසිකෙන් කරන්නේ. හැබැයි වේදනාව කියන එක හිතත් එක්ක ඇති වෙන ඒ හිතේ ගතිය. චෛතසිකය.
හරි.
ඒකත් එක්කමයි පහළ වෙන්නේ. ඒක හරියට අර දැන් බල්බ් එක ගත්තොත් ඕකේ එළියක් හරි පාටක් හරි තියෙනවනේ. අන්න ඒ වගේ දෙයක් චෛතසිකය කියන්නේ. ඒ බල්බ් එකේ තියෙන එක ලක්ෂණයක්.
ඈ?
ඒතර වේදනා ලක්ෂණය කියන්නේ මේක සැපද දුකද මැදහත්ද කියන කතිය. හරි? ඒතර පස්ස කියන්නේ තව ලක්ෂණයක් මේ හිතේ තියෙන. තව ගතියක්. තව චෛතසිකයක්. වේදනාව වගේම තව චෛතසිකයකට තමයි පස්සේ
කියන්නේ.
හරි. ඒ පිළිවෙල අපි වෙනම වෙන් කරමුකෝ දැන්. චෛතසිකයක ගතිය තමයි හිතත් එක්ක ඇති වෙනවා හිතට යම්කිසි ස්වභාවයක් ගැන ගතියක් ගැන දැනුවත් වීමක් කරනවා. හරි. ඒක පැහැදිලිද? චෛතසිකයක චෛතසිකයක් කියන්නේ හිතත් එක්කමයි පහළ වෙන්නේ. හිත නැත්තම් චෛතසික ගැන කතා කරන්න බෑ. හිතත් එක්කම පහළ වෙන ඒ චෛතසිකේට කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ හිත දැනුවත් කරනවා යම්කිසි ස්වභාවයක් ගැන. චෛතසිකය. වේදනාවෙන් නම් කැමැතිද අකමැතිද කියන ගතිය හිත දැනුවත් කරනවා. පස්සේනුත් ඒ වගේ කෘත්‍යයක් තියෙනවා. පස්සේ කියන්නේ තව චෛතසිකයක් විතරයි. හිතේ ඇති වෙන චෛතසිකයක්. ඒකේ කෘත්‍ය මොකද්ද? මෙන්න මේ වගේ තුන් දෙනෙක් ඉන්නවා කියලා කියන එක. කවුද තුන් දෙනා? ඇහැයි රූපෙයි විඤ්ඤාණයයි කියලා තුන් දෙනෙක් ඉන්නවා කියලා හිත දැනුවත් කරන ගත් ක්‍රියාව කෘත්‍ය ඒක. පස්සේ. පස්සේ ඇති වුනේ නැත්නම් මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතට දැනගන්න විදිහක් නැහැ. තව විදියට. ඒ ස්පර්ශගතව වැත්තකින් දෙනවා. පස්ස චෛතසිකයේ කෘත්‍ය තමයි මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා හිත දැනුවත් කරන කම. පැහැදිලිද? ඒක තමයි මේකේ තේරුම. හිත දැනුවත් කරනවා මෙන්න මේ වගේ ಜಾති තුනක් තියෙනවා. මොනවාද? ඇසයි රූපේයි චක්කු විඤ්ඤාණේ කියලා තුනක් හටගෙන කියලා හිත දැනුවත් කරන්නේ කවුද? පස්ස චෛතසිකය. තේරුණා? පස්ස චෛතසිකය කරන්නේ ওই වැඩේ විතරයි. මොකද්ද? මෙහෙම ಜಾති තුනක් හටගෙන තියනවා කියලා හිත දැනුවත් කරනවා. හරි? වේදනා චෛතසිකෙන් ඒ වගේ කරන්නේ ඕක හොඳ දෙයක්ද නරක දෙයක්ද වගේ ඒ වගේ ගතියක් හිත දැනුවත් කරනවා වේදනා. හරි? ඒ ගතිය දෙන්නේ වේදනා චෛතසිකෙන්. ඒ තේරුම් ගන්න මේ වේදනා චෛතසිකේ වගේම එකක් තමයි පස්ස චෛතසිකේ කියන්නේ. සිතේ ඇති වෙන තව චෛතසිකයක් විතරයි. ඒ චෛතසිකෙන් හිත දැනුවත් කරනවා මෙහෙම ಜಾති තුනක් තියෙනවා. හරි? එතකොට මේ දැනුවත් කරන්නේ මේ තුනම තියෙනවා කියලා. එකක් විතරක් තියෙනවා කියලා නෙවෙයි. මොනවාද ಜಾති තුන? ඇහැයි රූපෙයි විඤ්ඤාණයයි. කියන්නේ මේ ආයතන, අභ්‍යන්තර ආයතනෙයි, ඒකට අරමුණු වෙන ඒකට කියනවා බාහිර ආයතනෙයි, ඒ සඳහා ඇති වෙන විඤ්ඤාණය. ඔය තුන තියෙනවා කියලා මම හිත දැනුවත් කරන්නත් එපේ කවුරු හරි. කේලම ඇවිල්ලා කියන්න ඕන කවුරු හරි. ඈ? ඒ කියන්නේ කවුද? පස්ස චෛතසිකේ. දැන් තංග උකාර අර ස්පර්ශය ගැටෙනවා කියලා හිතාගෙන හිතන්න එපා. ඒක නෙවෙයිනේ. මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා හිත දැනුවත් කරනවා. පස්ස චෛතසිකේ. මොකද චෛතසික වලට තියෙන හිත දැනුවත් කරන වැඩ. හරි? ඒකට හිත දැනුවත් කරනවා මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඔක තමයි පස්ස චෛතසිකේ. එතකොට පස්සේ කියන්නේ මේ ඇහි මොකද්ද ඇවිල්ලා ගැටුණා විඥාණයෙන් මොක දැනගත්තා ඒක නෙවෙයි. ඔය තුනේ සංගතියක් තියනවා කියලා හිත දැනුවත් කිරීම තමයි පස්සෙන් කරන්නේ. ඒක තමයි පස්ස චෛතසිකය කියන්නේ. හරි? ඒවා පටලව ගත්තු හින්දා තමයි මේවා තේරෙන්නේ නැත්තේ. ඒතර චිත්ත චෛතසික කියන ඒවා තේරුම් කරද්දි හිත දැනුවත් කරන ගතිනේ චෛතසික කියන්නේ නේද? ඒවා හිතත් එක්කම හට ගන්නවා හිත නැති වෙනකොට නේ. චෛතසික කියන්නේ ඕක. හරි? එතකොට එක එක චෛතසිකේ කෘත්‍යයක් තියෙනවා. එක එක සිටිවිලි. වේදනා චෛතසිකයෙන් කරන වැඩක් තියෙනවා. පස්ස චෛතසිකයෙන් කරන වැඩක් තියෙනවා. චේතනා චෛතසිකයෙන් කරන වැඩක් තියෙනවා නේද? ඒවට වෙන වෙන වැඩ තියෙනවා. ඒ කරන වැඩේ අපි අඳුර ගන්න ඕනේ. දැන් පස්සේ කියන එකෙන් කරන වැඩේ තමයි මේ මේ ಜಾති තුනක සංගතියක් තියෙනවා කියලා දැනුවත් කරනවා. ඒ කියන්නේ මෙහෙම ಜಾති තුනක් තියෙනවා. එතකොට ඒ තියෙන්නේ කොයි මොහොතේද? දැන් නුවණින් හිතන්න ඕනේ. ඒ මොහොතේ තමයි පස්ස චෛතසිකේ ඇති වෙලා තියෙන්නේ. මෙහෙමයි අපතන දැන්.
චක්විඥානේ ඉස්සෙල්ලා ඇති වෙනවා.
ඔව්.
ඊට පස්සේ අර තුනම එකතු වෙනවා. පස්සේ ඇදෙනවා. ඊට පස්සේ මනසෙන් වටහා ගන්නවා.
දැන් මෙහෙමයි. දැන් චක්කු විඥාණය කියන එකත් සිත කියන එකට අයිති විඥානයක් නේ. හරි? ඒක ඇහැ නිසා ඉපදුන විඥානෙ හින්දා තමයි චක්කු විඥාණය කියන්නේ. ඇහැ නිසා ඉපදුන සිතවල. විඥානේ දැනුවත් කරන ගතිය විඥානයි. තව විදිහට කිව්වොත් නාම රූපයි තියෙන්නේ. විඥානයයි නාම රූපයි. හරි? විඥානය දැනුවත් කරන්නේ නාම රූප සම්බන්ධව. හරි? එතකොට මේ නාම කියන ධර්ම ටික තමයි ඇත්තටම
නාමයේ කියන එක විඥානය අඩංගු
වෙන්නේ. එහෙම කිව්වොත් විඥාන වෙනම කතා කරන්නේ නැහැ. දැන් මේ විඥාන නාම රූප කියලා බෙදනකොට පටිච්ච සමුප්පාද කියනවනේ විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය විඥාන කියලා අනිත් පැත්තටත් කියනවා. දැන් එහෙම ගන්නකොට අපි විඥානය නාම ගොඩට දාන්නේ
නැහැ. එහෙම පටිච්ච සම්පාද
කරනවා. ඔව්. විඥානයයි නාම රූපයි කියනකොට. එතකොට නාම කියන්නේ වේදනා සංඥා චේතන මේ
වේදනා සංඥා චේතන ඒකාදතා ජීවිතින්දිය වනකියා ඒ හත එකට පොදින්නේ
පස්ස
නෑ කියනරේ සම්පතිස්සන ඒකේක එකටමයි උපදින්නේ
වේදනා සංඥා චේතන පස්ස මනසිකාර පහයි
ඒ නාමය
නාමය තමයි මේ කියන්නේ ඉතින් සබ්බචිත්ත ටික එනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ජීවිතේන්ද්‍රය ඒකග්ගත කියන හතම තියෙනවා හරි ඔය හත හැම හිතක් එක්කම තියෙනවා හැම හිතකටම පොදුයි ඒ ටික හැබැයි ඒවා එනේන මට්ටම වෙනස් ඊළඟට ඒකල්ලාගෙන හදන ඊළඟ හිතේ ඊට වඩා ප්‍රබලයි ඊළඟ මොහොමහොම වෙනස්කමක් තියෙනවා එනකට හැම හිතේම තියෙනවා ওই ටික. තියෙනවයි කියන්නේ මේ හිතත් එක්ක පහළ වෙන චෛතසික ගොඩ. හරි? ඔච්චර මේ ගැඹුරට යන්න ඕනේ නැහැ මම මේ මට ඕන උනේ පස්සේ කියන එකේ අදහස දෙන්න විතරයි. පස්සේ කියන එකේ තේරුම තමයි මේ ಜಾති තුනක් හටගෙන තියෙනවා කියලා සිත දැනුවත් කරන දැනට හිතන්න අපිව දැනුවත් කරනවා කියලා. අපව දැනුවත් කරනවා මෙහෙම ಜಾති තුනක් තියෙනවා කියලා. ඒක කරන්නේ කවුද? පස්ස චෛතසිකය. හරි. ඇහැ කොයි රූපේ කොයි විඥානේ කොයි තියෙනවා කියලා දැනට අපිව කියලා හිතා ගන්නවා. අපි කියන්නේ කවුද කියලා පස්සේ හොයමු. හරි. දැනුවත් කරනවා තියෙනවා කියන්නේ මේ තුන හටගෙන කියලා. කියන්නේ අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි ඕක දැනගන්න විඥානේ හටගෙන කියලා කවුරු හරි කියන්නත් එපේ. අපිට ඉන්නවා ශ්‍රී ලංකාවේ ගොඩක් ඉන්නවා. ඒ කියන එක්කෙනාට දෙන නම තමයි පස්ස චෛතසිකය. පැහැදිලි. අයගොල්ලෝ අපිට හොඳ වින්දනයක් දෙන්නේ කියලා කියනවා තව එක්කෙනෙක්. වේදනා චෛතසිකේ නැත්තම් නරක වින්දනයක් දෙන්නේ. ඒ වේදනා චෛතසිකේ තමයි ඒක කියන්නේ. හරි? ඔහොම ඔහොම ඉන්න ආයත තමයි ওই චෛතසික කියලා කියන්නේ. අපිට එක එක පණිවිඩ දෙනවා. පැහැදිලිද? ඒගොල්ලෝ හිතත් එක්ක ඉන්න හිතේ ඉන්න යාළුවෝ ටිකක් තමයි ওই චෛතසික කියන්නේ. ඒගොල්ලන්ගේ එක එක ගති තියෙනවා. එක එක වැඩ තියෙනවා ඒගොල්ලන්ට. හැබැයි මේ වැඩේ විතරයි එයාට කරන්න පුළුවන්. පස්ස චෛතසිකේට කියන්න පුළුවන් මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියන එක විතරයි. ඒගොල්ලෝ හොඳද නරකද කියන කතාව එයාට අදාළ නැහැ. ඒක කියන්න වෙන එක්කෙක් ඉන්නවා. එයා වේදනා. හරි. ඒ වගේ දැන් සංඥාවෙන් කරන එක සංඥාව කරන්නේ. අර දෙන්නගේ වැඩ එයාට අදාළ නැහැ. හැබැයි ඔය සේරම ටික හිතත් එක්ක ඉන්නේ.
හිතත් එක්ක ඔය හතම
තියෙනවා. හතම තියෙනවා තවත් වැඩිපුරක් තියෙනවා. අපි ඔය දැන් අපිට අදාළ ටික තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ හිතේම තියෙන ගති ටිකක් ඔය. තව විදියට කිව්වොත්. හිතේම තියෙන ගති ටික. හරි ගති කියන්නේ එක එක අදහස්. දෙනවා හිතට. එතකොට දැන් පැහැදිලිද පස්සේ කියන්නේ? පස්සේ කියන්නේ එතකොට මේක මට තේරුම් කරන්න ඕන මේ ඇහැයි රූපෙයි ගැටෙන කතාවක් නෙමෙයි මේ ආයතන දෙකයි විඤ්ඤා ඒකට අදාළ විඤ්ඤාණයයි ඔන්න හටගෙන කියන කතාව හරි තින්නම් සංගති පස්සෝ කියන එකෙන් තේරුම් ගන්න පස්සේ කියන්නේ පළවෙනි දේ චෛතසිකයක් නැතුව මොනවා හරි ගැටෙන ස්වභාවයක් නෙමෙයි හිතේ තියෙන චෛතසිකය නාම ධර්මයක් තව විදිහට කිව්වා. මේ හිතේම ඇති වුණ චෛතසිකයකට තමයි පස්සේ කියන්නේ. ඒක නිකන් මේ ෆිසිකලි තියෙන ගැටෙන ඒ මට්ටමට දාගන්න යන්න එපා. චෛතසිකයක් විතරයි. පස්ස. හරි? ඒකයි මම කියේ අර ගැටෙනවා කියන එකෙන් ගියොත් වෙන තේරුමක් දාගන්න ඕකට. මේක දැනගන්න හිතේ ඇති වුණ චෛතසිකයක් විතරයි. නාම ධර්මයක් විතරයි. ඒ නාම ධර්මේ කෘත්‍යය තමයි මෙහෙම තුනක් තියෙනවා කියන අදහස දෙන එක. ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණයයි. අන්න ඔය තුන් දෙනා ඉන්නවා කියලා හිත දැනුවත් කරනවා. හරි, පැහැදිලිද? එතකොට අපි දැන් කන කියන සෝත ඉන්ද්‍රිය ගත්තොත් එතකොට පස්සේ චෛතසිකේ කෘත්‍ය තමයි කනයි ශබ්දෙයි සෝත විඥානේ තියෙනවා කියලා හිත දැනුවත් කරන එක. හරි, අන්න ඔහම ඒ ආයතන හයටම තේරුම් ගන්න. පස්ස සිතේම ඇති වෙන චෛතසිකයක්. එතකොට මේ ඇත්තටම දැනුවත් කරන්නේ අනිත් පැත්තට බලුවහම විඥාණයම තමයි. ඔව් ටිකක් අර එක එක පැත්තෙන් කිව්වට ඔව් විඥාණය දැනගත් කරන්නේ ওই නාම රූප සම්බන්ධව. එතකොට ওই නාම ධර්ම ටික තමයි තව විදිහට කිව්වොත් චෛතසික කියලා කියන්නේ. ඒවා එච්චර තේරෙන්නේ නැත්නම් ඒවා වැඩි යොලුවට ගන්න එපා. මම මේවා ටිකක් හොයන අයටයි ওই ටික කිව්වේ. ඔවා දැනගන්නම ඕනේ නැහැ ධර්මයේ දකින්න. හරි, ධර්මයේ දකින්න අපි දැනගන්න ඕන ටික තමයි දැන් ඇහැ වැඩ කරනකොට මොකද්ද වෙන්නේ. දැන් අපේ දන්න මට්ටමෙන් ගත්තොත් ඇහැ කියන එක, ඇහැ කියන එකේ අපි දන්නා මේ මේ කාචයක් තියනවා නේද ඇහි. එතකොට ඕකෙන් මේ රූපයක් ප්‍රතිබිම්බයක් හදලා දෙනවා මේ ඇහැ ඇතුලේ. ඒ වැටෙන තැනක් තියෙනවනේ එතෙන්ට කියනවා ප්‍රසාදය කියලා. ඈ චක්කු ප්‍රසාදේ තමයි මේ
දකින්නේ.
ඔව්. ඒ උපය වගේ එකට තමයි ප්‍රසාදය කියන්නේ. ඒ කණ්ණාඩියක් වගේ කියලා හිතාගන්න එතන තමයි මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒ ප්‍රතිබිම්බයට නමක් දෙනවා ප්‍රසාද රූප. ප්‍රසාදයේ ඇති වෙන රූපේ ප්‍රසාද රූපේ.
චක්කු
ඇහි චක්කු. ඔව් ඇහෙනම් චක්කු ප්‍රසාද රූපේ කියනවා. කනේනම් සෝත ප්‍රසාද රූපය. ඒක ප්‍රසාද රූපේ කියන්නේ මොකද්ද?
උපගතිය.
ඒ ප්‍රසාදේ. උපගතිය ප්‍රසාදේ. ප්‍රසාද රූපේ කියන්නේ ඒක මත ඇති වෙන ඡායාව වගේ දෙයක්. සටහන. ප්‍රතිබිම්බ සටහන. හරි. එතකොට විඥාණයට අරමුණු වෙන්නේ ඔය සටහන. ප්‍රසාදයේ තියෙන ප්‍රසාද රූපය තමයි විඥාණයට අරමුණු
වෙන්නේ.
ඔව් පොඩි තැනක් ඕක. එතකොට එච්චර පොඩි සටහන ප්‍රසාද රූපයක් තමයි ඔකේ වැටෙන්නේ. ඈ ඒකේ ඒක තමයි විඥාණයට අරමුණු. විඥානේ දැනගන්න.
චක්කු විඥානේ.
ඔව්. ඇහැ නිසා හටගන්න විඥානේ දැනගන්නේ ඔය ප්‍රසාද රූපේ.
රූපේ හටගන්නේ.
ඔව්.
චක්කු විඥානේ.
චක්කු විඥානය දැනගන්නේ ඔය ප්‍රසාද රූපේ ගැන. නැතුව චක්කු විඥානෙට හැකියාවක් නැහැ එළියට ගිහින් අර එළියේ තියෙන රූපේ දකින්න. ඇහැ නැතුව. අන්න හරි. දැන් ලෝකෙට ආйти දැක්මේදී අපි හිතාන්නේ නැහැ එළියේ තියෙන දෙයි මේ හිත දකින්නේ කියලා. එහෙමනම් ඉතින් ඇහැ නැති වුණත් දකින්න පුළුවන් වෙන්නේ නැහැ හිතට ගිහින්.
හිතේ ගැටීම නිසා විඥානය හටගන්නවා.
කොයි රූපේද? එළියේ තියෙන රූපේද ප්‍රසාද රූපේද?
ප්‍රසාද රූපේ තමයි දකින්නේ.
ප්‍රසාද රූපේ තමයි විඥානය
දකින්නේ. බාහිර රූපේ දකින්න
බාහිර රූපේ දකින්න පුළුවන්ද විඥානෙට? ප්‍රසාද රූපේ හැදෙන්නේ බාහිර රූපේ. බාහිර රූපේ ඇහි තියෙන මේ කාචෙයි අරව මේවා සේරම හින්දා තමයි ප්‍රසාද රූපේ. කියන්නේ ඇහැ නිසාමයි ප්‍රසාද රූපේ හටගන්නේ. ඇහැ කියන ඉන්ද්‍රිය නිසා.
ඇහි පිහිටලා නැති ප්‍රසාද රූපේ.
ප්‍රසාදයයි ප්‍රසාද රූපයයි දෙකම.
නෑ
ඔය කියන්නේ ඔය කියන්නේ ප්‍රසාදය චක්කු ප්‍රසාදය. ප්‍රසාද රූපය කියන්නේ ඒක නෙවෙයි. නෑ ප්‍රසාද රූපය කියන්නේ ඕකේ වැටෙන සටහන. ඇහැ වැඩ කරනකොට බාහිර රූපයක ඡායාවක් වැටෙනවනේ ඔය උපය මත. අන්න ඒකට කියනවා ප්‍රසාද රූපය කියලා. පැහැදිලිද?
කන්න
වර්ණ සටහන මොකක් හරි සටහන ඕන නමක් දෙන්න මොන නම දුන්නත් ඕකට කියන්නේ ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූපේ අපේ මට්ටමට අපි ඉතින් තේරුම් ගන්න ඕක ප්‍රතිබිම්බය හරි වර්ණ සටහන හරි මොකක් හරි කියනවා ඈ ඒ ඒ ප්‍රසාද රූපේ සකස් වෙන්න උදව් වෙලා තියෙනව නේද ඇහැයි බාහිර රූපයයි තවත් ඉතින් උදව් වුණ ආලෝකය වගේ ඒවත් ඇති නේද තව තව ප්‍රත්‍ය වුණ දේවල් ඇති ඒ මොනවා හරි හින්දා දැන් ඔන්න කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදිලා තියෙනවා චක්කු ප්‍රසාදයේ මත ප්‍රසාද රූපයක් හැදිලා තියෙනවා ඒ ප්‍රසාද රූපය හැදිලා තියෙන්නේ එළියේ තියෙන අරමුණත් ප්‍රත්‍ය වෙලා හරි බාහිර මොකක් හරි ප්‍රත්‍ය වෙලා ප්‍රසාද රූපය. දැන් අන්න බලමු දැන් මේ මුණතුර බෝතලේ දකිනවා කියන්නේ. එතකොට මේ දකින මොහත ගත්තොත් ඇහැ නිසා මේ චක්කු ප්‍රසාදේ ප්‍රසාද රූපයක් හදලා තියෙනවා මේකට අදාළව. මේ සටහනට අදාළව මේ වර්ණ සටහනට අදාළව ප්‍රසාද රූපයක් හැදිලා තියෙනවා. දැන් මට කියන්න චක්කු විඤ්ඤාණය දකින්නේ මේ ප්‍රසාද රූපේද අර රූපේද ඇහැ නිසා සකස් කරලා දීපු රූපේද චක්කු විඤ්ඤාණය දැනගන්නේ එහෙම නැත්නම් එළියේ තියෙන රූපේද ඇහැ නිසා සකස් කරලා දීපු රූපය නේද විඤ්ඤාණය දැනගන්නේ අර රූපේ දැනගන්නව නෑ ඇහැ වැඩන්නේ විඥාණයට ගෙලින්ම ගිහින් මේක බලන්න පුළුවන් නේද දැන් ඒ හින්දා තමයි අපිට පේන්නේ නැත්නම් අපි කණ්ණාඩි දානවා මේ කණ්ණාඩි දාන්නේ
හැම තවත් සකස්
කරනවා ඇහැ හදලා දෙන රූපේ සකස් කරනවා ඒක පැහැදිලි කරා නැත්නම් පේන්නේ නැත්නම් මේ රූපේනේ පැහැදිලි කරන්න ඕන ගිහින් නේද කණ්ණාඩි දාන්න නැතුව මේක ටිකක් පාට ටිකක් ගන්න ඕන ගිහිල්ලා එහෙම නිවේනේ කරන්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය තමයි අපි පැහැදිලි කරගන්නේ මොකක් හරි ක්‍රමයක් දාලා නේද පේනවා මදි නම් කරන්න ඕන ඇහැට බෙහෙත් කරනවා මිසක් එළියේ තියෙන රූපවලට බෙහෙත් කරන්නේ නැහැ ඇයි ඒ විඥාණයට අරමුණු වෙන්නේ ඇහැ නිසා හටගන්න හදලා දෙන මොකක් හරි සටහන ඒකට දෙන නම තමයි ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූපේ කන නිසා සකස් කරලා දෙන සටහනට දෙන නම තමයි සෝත ප්‍රසාද රූපේ. එතකොට දැන් පේනවද විඥාණයට අරමුණු වෙන්නේ ওই ප්‍රසාද රූපේ කියලා. නේද? විඥාණය දැනගන්නේ ওই ප්‍රසාද රූපේ. ආයතනේ හදලා දෙන ප්‍රසාද රූපේ. ආයතනේ හැකියාව අනුව හදලා දෙන රූපේ තමයි විඥාණය දැනගන්නේ. නේද? මේක හොඳට තේරුම් ගන්න. බාහිර රූපය නෙමෙයි විඥානේ දැනගන්න. ඇහි හැකියාව අනුව හදලා දෙන ප්‍රසාද රූපය තමයි විඥාණය දැනගන්න. විඥාණයට අරමුණු
වෙන්නේ.
ඔව්. එතකොට ඒ මට්ටමට තමයි ඒක පේන්නේ. නේද?
විඥානේ හටගන්නේ
ඒ මට්ටම. ඔව්. දැන් ඇහි දුර්වලකමක් වර්ණාන්දතාවයක් එහෙම තිබුණා නම් ඒකට අදාළ ප්‍රසාද රූපේ කළු සුදු රූපයක් වෙන්න පුළුවන් හදලා දෙන්න. ඇහි දුර්වලකමක් තිබුණා නම්. එතකොට එයාට පේන්නේ කළු සුදු. එයාගෙන් මේක මොන පාටද ඇහුවට වැඩක් නැහැ. මොකද එයාගේ ප්‍රසාද රූපේ වැටිලා තියෙන්නේ මේ ඇහි හැකියාව. හරි? එතකොට ඒකෙනුත් තේරෙනා නේද විඥානයේ අරමුණෙන්නේ ඇහැ නිසා සකස් වෙන ප්‍රසාද රූපේ කියලා. නැත්තම් කනේ හැකියාව අනුව හැදෙන ප්‍රසාද සද්ද සටහන ප්‍රසාද රූපේ තමයි සෝත විඥාණයට අරමුණ. පැහැදිලිද? අද ඔක හොඳට දැන් අපි ඒ විඥා එක එකෙන් කරන වැඩේ හොඳට තෝරගන්න ඕන. එහෙම තේරුම් ගත්තොත් තමයි ඒගොල්ලෝ කරන බොරුවට අපිට අහු නොවි ඉන්න පුළුවන්. දැන් මේගොල්ලෝ අපිව මුලා කරනවානේ. ඒකෙන් මිදෙන්න තමයි මේව හොයන්නේ. ඈ දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන විඥාණයට කරන්න පුළුවන් මෙච්චරයි. එතකොට විඥාණයට කරන්න පුළුවන් මේ ඇහෙන් සකස් කරලා දීපු රූපේ දකින්න එක විතරයි. එතකොට ඒක ඇහි හැකියාවනේ. දැන් මේ රූපෙම වෙන හැකින් බැලුවොත් වෙනස්. දැන් වෙන හැක් කිව්වේ මම මනුස්ස හැක් නැතුව දිව්‍ය හැක්. ඈ එහෙ නැත්තම් පෙරේතයෙක්ගේ හැක් කරන් බැලුවොත් ඈ නේද? දැන් දිව්‍ය හැට සමහර විට මේක විනීත දැකලා මේකේ අනිත් පැත්තේ තියෙන එකක් දකින්න. ඈ වාට මේ මේ පීරිසිය හොඳට පේන්නේ නැහනේ මේක. දිව්‍ය හැක් තිබුණා නම් එහෙම එක දකින්න පුළුවන්. විනීත දකින්න පුළුවන්. දැන් බිත්තියකින් එහා පැත්තේ එක උනත් පේනවා. ඒක ඒ ඇහි හැකියාව. හරි. ඒකට ඒකෙන් හදලා දෙන ප්‍රසාද රූපේ වෙනස්. හරියට අපි දැන් දුර බලන කණ්ණාඩියකින් බලනකොට සාමාන්‍ය හැක්කෙන් හදන ප්‍රසාද රූපයට වඩා වෙනස් ප්‍රසාද රූපයක් හැදෙනවා. තේරෙනවද? ඒ ඉන්ද්‍රියේ හැකියාව වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා. මොන රූපේද? එළියේ තියෙන රූපේද වෙනස් වෙන්නේ? ඇහෙන් සකස් කරලා දෙන රූපය. ඒතර විඥාණයට අරමුණු වෙන්නේ එළියේ තියෙන රූපේද ඇහෙන් සකස් කරලා දෙන රූපය. ඇහෙන් සකස් කරලා දෙන රූපය. හරි. ඒකෙනුත් තේරුම් ගන්න විඥාණය දකින්නේ එළියේ තියෙන එක නෙවෙයි. ඇහැ සකස් කරලා දෙන රූපය. ඒක ඉතින් ඇහි හැකියාව අනු. ඔව්. එතකොට මේ හැකියාව තියෙන ඇහක් ලැබුණේ කොහොමද? ගිය සැරේ මැරිලා උපදිනකොට අරමුණු වුණ කර්ම ශක්තිය අනු. ඔව් කුසල කර්මයක් හින්දා ඉතින් මනුස්ස ඇහැක් ලැබුණා. ඇහැක් ලැබෙනවා කොහේ හරි සතර පහෙත් ඇහැක් ලැබෙන්න බලුවන්. කර්ම ශක්තිය අනු. නේද? ප්‍රතිසන්දිය දීපු කර්මයේ මට්ටම අනු. එහම ඉස්සෙල්ලා කිව්වේ කුසල්ද අකුසල්ද කියලා නේද? අකුසල් වුණා නම් සතර පායෙන් තියෙන ඇහක් තමයි හම්බ වෙන්නේ. ඇහක් හම්බ වෙනවා. ඈ ඒ විදියට. ඒ මට්ටමට. අර මං කියේ සල්ලි තියෙන මට්ටමටයි කැමරාව ගන්න පුළුවන් කියලා. ඈ. ඒ වගේ තමයි. ඒ තමන්ගේ ඒ කුසල කොච්චර හැකියාව මත. ඒකට ආයතන ටික සකස් වෙලා තියෙන්නේ පුරාණ කර්ම. බුදුහාඳුරෝ පෙන්නනවා පුරාණ කර්මයක් ඔය ඇහැ කියන්නේ. කර්මය කිව්වහන් දැන් කුසල කර්මයක් ආ මනුස්ස ඇහැක් කියන පිළිතේ සතෙක්ගේ ඇහැක් ලැබුණා නම් ඒක අකුසල කර්මයක් දුගතියක යන මට්ටම. හරි. එතකොට ඒ මට්ටමට හදලා දෙන ප්‍රසාද රූපයේ තමයි දැන් විඥානේ දැනගන්නේ. පැහැදිලිද ඒක? තරවි ඒක පැහැදිලි වෙනවා කියන්නේ දැන් විඥාණයට පුළුවන් කමක් නැහැ එළියේ තියෙන දේ පෙන්වන්න අපට. විඥාණයට පුළුවන් ප්‍රසාද රූපේ පෙන්වන්න. ඇහැ නිසා සකස් කරලා දෙන්න. හරි? හැබැයි අපි දැනගන්නේ විඥාණේ කියන දේවල් ටික. ඔන්න බුදුහාමුදුරුව පෙන්නවා ওই විඥාණය කියන්නේ මහා බොරුකාරයෙක්. මායාකාරයෙක්. විඥානේට හැකියාව තියෙන්නේ එක වැඩක් කරන්න. ඒ වුණාට එයා අපිට කියන්නේ එයා කරන වැඩේ නෙමෙයි. තව ටිකක් අර වෙන අය කරපු ටික මෙයා කළා වගේ කියනවා ඇවිල්ලා. මොකනේ අපේත් ගතිය නේද? අනුන් කරපු වැඩ ටිකත් මමයි කළේ කියලා කියන එකනේ. ලකුණු දාගන්න. අන්න ওই වගේ වැඩක් විඥානේ කරනවා. හරි. ඒ විඥානයේ මායාවක් කරනවා. මොකද්ද කරන මායාව? දැන් අපි දන්නා එයාට පේන්නේ ප්‍රසාද රූපේ විතරයි. එයා අපිට කියන්නේ නැහැ නේ මං එළියේ ගිහිල්ලා අර එළියේ තියෙන රූපේ දැක්කා කියලා. බාහිරේ තියෙන රූපේ දැක්කා කියලා තමයි විඥානේ අපිට කියන්නේ. එනකට එයාට දකින්න හැකියාව තියෙන්නේ ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපේ විතරයි. හරි. ඇත්ත ස්වභාවය ඒක. අප මුලා කරලා තමයි විඥානය කියන්නේ මං ඔය එළියේ තියෙන ඒවා තියෙන හැටියටම දැනගත්තා කියලා. ඒක අපිට තේරුම් ගන්න බෑ අපි ඔය බොරුව පිළිගන්න දිගටම පුරුදු වෙලා. සංසාරේ ආවේ එහෙමයි. ඔව්. ඒ පුරුද්ද. ඒක හරියට අර දැන් වතුරට එබෙන බල්ලා අන්න හරි වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ ඌට. ඇයි හිතන්නේ? ඇහැට පේනවා. ඇහැට පේනකොට දැන් ඌගේ විඥාණය කියන්නේ අන්න එළියේ ඉන්න බල්ලා මං දැක්කා කියලා තමයි විඥාණය කියන්නේ. විඥාණය එයා කරන වැඩේ නෙමෙයි කියන්නේ. මායාකාරයනේ. එයා කියනවා අන්න එළියේ තියෙන දේ තියෙනවා මං දැක්කා. එළියේ බල්ලෙක් ඉන්නවා ඌව මං දැක්කා. හැබැයි විඥාණයට බෑ එළියේ තියෙන දේ දකින්න. විඥාණයට දකින්න පුළුවන් ඇහැ සකස් කරලා දෙන රූපේ දකින්න. බල්ලගේ ඇහැ සකස් කරලා දීපු ඒ සතහන නැත්තම් ප්‍රසාද රූපේ තමයි ඒ උගේ චක්කු විඥාණය දැක්කේ. ඇත්ත ඇති හැටි තමයි.
මේ ප්‍රසාද රූපේ නේ දෘෂ්ටි විතාන මත වැටෙන
සතහනනේ. ඔව්. කැහි හැකියාව අනුව ඒ හදනදී. ඒ කාලේ ඔය දෘෂ්ටි විතානයි මේ කාචයයරව මේවා නෙමෙයිනේ. ඉතින් ඒක ධර්මයෙන් දීලා තියෙන්නේ. චක්කු ප්‍රසාදය කියලා උපයක් තියෙන අර උකුණු හිසක් වගේ ප්‍රමාණි බොහොම පුංචි තැන. එතන ප්‍රසාද රූපය කියලා දෙයක් ඇති වෙනවා. බාහිර දේවල් ප්‍රත්‍ය වෙලා. හරි? තව ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. ආලෝකය වගේ ඒවා. දකින්න පුළුවන් ඇහැ තියෙන්න ඕන. බාහිර මොකක් හරි තියෙන්න ඕන අරමුණක් එළිය තියෙන්න ඕන ඔය වගේ ප්‍රත්‍ය වෙන දේවල් ටික යෙදුනොත් ප්‍රසාද රූපයක් හැදෙනවා. ඔය ප්‍රසාද රූපේ තමයි එතකොට විඥාණයට අරමුණු වෙන්නේ. ඔනෝකයි අපි දකින්න ඕන දැනගන්න ඕනේ. හැබැයි මෙච්චර කල් අපි මුලා කරලා තියෙනවා ඔය විඥාණය දැනගන්නේ එළිය තියෙන දේවල් කියලා. ඒ පුරුද්ද තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. මේ දැක්කේ ලෝකෙට අයිති දෙයක්. එළියේ තියෙන බාහිර සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක්. දැන් එහෙම සතර මහා ධාතුයෙන් හැදිච්ච බාහිර දෙයක්ද විඥාණය දැනගෙන තියෙන්නේ? නෑ. මේ ඇහැ නිසා සකස් කරලා දීපු ප්‍රසාද රූපයක්. ඒක අර වගේ සතර මහා ධාතු දෙයක් නෙවෙයි. ඇහැ සකස් කරලා දීපු සතහන. ඔව්. දැන් ඔය කතාව දැනගත්තා නම් අර බල්ලා රැවටෙයිද වතුරේ ඉන්න බල්ලෙක්? ඇහෙන් දැකලා. නෑ. බල්ලා රැවටුනේ ලෝකෙට ආйти දෘෂ්ටියෙන් ඇහැ පාවිච්චි කරපු හින්දා. ලෝකෙට ආйти දෘෂ්ටිය. ලෝකෙට ආйти දෘෂ්ටිය මුලාවක්. විඥානයේ මායාවට අහු වුණා. හරි. එතකොට දැන් අපි ධර්මයේ දකිනකොට විඥාණය කරන මායාවට අහු වෙන්න බෑ. ඇත්ත ඇති හැටියට දකිනකොට. ප්‍රඥාවෙන් දකිනකොට. ප්‍රඥාවෙන් දකිනකොට විඥාණය කරන මායාවට අහු වෙන්න බෑ. මේ දකින්නේ එළියේ තියෙන දෙයමයි කියලා කිව්වට අපි නුවණින් පෙන්වන්න ඕන නෑ නෑ. ඔයාලට එළියේ තියෙන දේ දකින්න බෑ. ඔයාලට පුළුවන් ඇහැ සකස් කරලා දෙන දේ විතරයි. ඇහැ හදලා දුන්නෙත් අපි පරණ කර්මයකින්. බැරි වෙලාවත් අපි දිව්‍ය ඇහැක් හදලා දුන්නා නම් ඕක නිමේ දකින්න ඊට වඩා වෙනස් දෙයක් නේද? අන්න ඕක නුවණින් පෙන්වන්න. එතකොට දැන් විඥානේ දැනගන්නේ එළියේ තියෙන දේවල්ද ආයතන හදලා දෙන දේවල්ද? ආයතන හදලා දෙන දේවල්. එතකොට ඔය ටිකෙන් නේද ඔය ටික දැන් ආයතන 6 හදලා දෙන දේවල් විතරයි විඥාණයට දකින්න පුළුවන්. හරි? කවදාවත් එළියට ගිහින් නැති එක්කෙනෙක් විඥාණි. ඇකලින්ද ඉන්න ගෙම්බා වගේ. ගෙම්බා නම් එළියට යනවා මේ මාළුවා වගේ. මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වගේ. කවදාවත් එළියට ගිහිල්ලා නැහැ. හැබැයි මාළුවා එළියේ දේවල් ගැන හොඳට විස්තර කරනවා ගියා වගේ. ඈ? පරි වෙලාවත් උගේ මාළු ටැංකියේ තිබුණේ පාට වීදුරුවක් නම් එහෙම. ඒ පැත්තේ ඔක්කොම මේ පාටයි කියලා තමයි ඌ විස්තර කරන්නේ. ඌට පේන්නේ එච්චරයි නේ. එතනින් එහාට ගිහින් නැහැ. එතකොට පේනවද දැන් විඥාණය අපිට කියන්නේ මේ ඇහැ කියන වීදුරුවෙන් සකස් කරලා දෙන දේවල් ටික ගැන විතරයි විඥාණයට කියන්න පුළුවන්. හැබැයි විඥාණය ඒ ටික හංගලා කියනවා මන් දන්නවා එළියේ තියෙන දේවල්. මෙන්න මේ වගේ කියලා අපට කියනවා. ඒ කියන්නේ බොරු. එයා දන්නේ නැහැ. හරියට මාළු ටැංකියේ ඉන්න මාළුවගෙන් එළිය විස්තර අහනවා වගේ වැඩක් මේ කරන්නේ. නේද? දැන් මේ මාළු ටැංකියේ හය පැත්තක් තියෙනවා කියලා හිතන්න. වීදුරු. ඔය හය වගේ තමයි මේ ආයතන හය. එතකොට මේ ආයතන හයෙන් හදලා දෙන ප්‍රතිබිම්බ ටික විතරයි බලන්න පුළුවන්. හරි. තේ ඒ ආයතන මොන වගේද කියන එක වෙනස් වෙනවා එකින් එකට අපි ලබලා තියෙන උත්පත්ති අනුව. ඇයි ආයතන හය හැදෙන්නේ? කර්ම ශක්තිය අනුව. උත්පත්තිය දීපු. නේද? මිනිස්සෙක් නම් එක එක විදිහේ වීදුරු හය. තිරිසන් සතෙක් නම් ඊට වඩා වෙනස් විදිහේ වීදුරු හය. දෙවි කෙනෙක් නම් ඊට වඩා වෙනස් විදිහේ. පෙරේතෙක් නම් ඊට වඩා වෙනස් විදිහේ. නේද? එතකොට ඔය ඔය හයෙන් හදලා දෙන ටික තමයි විඥාණයට දැනගන්න පුළුවන්. එතකොට මේ විඥාණයට දැනගන්න පුළුවන් ඔය හයෙන් මේ ආයතන හයෙන් හදලා දෙන ටික විතරයි. සලායතනෙන් හදලා දෙන ටික විතරයි. එතකොට මේ සලායතන වලට සීමා වුණ ලෝකයක් නේද විඥාණි දැනගන්නේ? සලායතන වලට සීමා වුණ ලෝකයක් තමයි විඥාණයට දැනගන්න පුළුවන්. එතකොට අපි දන්න මෙච්චර කල් දන්න ලෝකේ සලායතන වලින් හදපු ලෝකයක්. සලායතන ලෝකයක්.
හරි.
මනායතනෙත් ඒ වගේ එකක් තමයි. ඒක අපි මනායතනේ කතා කරනකොට කතා කරමු. මනායතනේ ඊට ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒ හින්දා මේක තේරුම් අරගෙන තමයි මනායතනෙට යන්න ඕන. මේ ආයතන පහ ඉස්සෙල්ලා කඩා ගන්න ඕන. ඔය ආයතන පහෙන් හදපු ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ තියනවා කියලා විශ්වාස කරන්නේ. එතකොට ඒ ලෝකේ තියෙන්නේ එළියද තමන් තුලද? තමන් තුල. මේ ආයතන හයෙන් හදලා දීපු ලෝකේ. ඒක තියෙන්නේ තමන් තුල. ඒක ගැන හිතන ටික තමයි ලෝකේ වෙලා තියෙන්නේ. දැන් මාළුවා කවදාවත් ටැංකියෙන් එළියට ගිහිල්ලා නැහැ. එතකොට එළිය ගැන ඌ යමක් දැනගත්තා නම් මේ පේන වීදුරුව හරහා පේන ටිකෙන් ඌ හිතන දේවල් ටික විතරයි නේද ඌට දැනගන්න පුළුවන්. කවදාවත් එළියේ තියෙන ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් ද වීදුරුවෙන් බලලා දැනගන්න තාක්කල්? බෑ. එතකොට අපි ආයතන හයෙන් බලන තාක්කල් ආයතන හයෙන් සකස් කරලා දීපු ලෝකයක් විතරයි අපි දැනගන්නේ. දැන් ඔන්න ඔය දේ තේරුම් ගන්න ඕන. මේ සලායතන ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. සලායතනෙන් සකස් කරලා දීපු ලෝකයක්. එතකොට මේ ලෝකේ හදලා තියෙන්නේ අපේ හිත. ලෝකේ හදන්න උදව් කරගෙන තියෙන්නේ ආයතන හයෙන් අරන් දෙන දේවල් ටික. හරි? එතකොට ඔන්න ඔය ලෝකේ Taman තුලින් හදපු ලෝකයක්. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය Taman තුලයි. මේ බඹයක් පමණ වූ ශරීරය තුලයි ඔය ලෝකේ තියෙන්නේ. එළියේ නෙමෙයි. ඒක තේරුම් ගන්න නම් ওই ටික ටිකක් තේරුම් ගන්න වෙනවා. මේ ආයතන හය කරන දෙය. හරි? ඈ? ආයතන හය තමයි සේරම කරන්නේ. ආයතන හයෙන් ආයතන හයත් නෙමෙයි. විඥානේ. ආයතන හයෙන් හදලා දෙන ටික අරන් විඥානේ තමයි අපි රවට්ටන්නේ. මායාකාරය. දැන් මායාව තේරෙනවද? මාළු ටැංකියේ ඉඳන් එළියේ තියෙන මේ දේවල් ගැන කියනවා. බොරු ගොඩාක් අපට කියනවා. හරි? මේක ඇතුලේ ආයතන හය ඇතුලේ ඉඳන් කියන්නේ එළියේ තියෙන දේ දැක්කා වගේ අත්දැක්කා වගේ. එයාට බෑ කවදාවත් එළියේ තියෙන දේවල් අත්දකින්න. එයාට පුළුවන් මේ ආයතන හරහමයි අත්දකින්න පුළුවන්. ඒකයි ඒ ආයතන හයෙම විතරමයි විඥානේ හටගන්නේ. එතනින් බාහිර විඥානයක් නැහැ. නැහැ. ඒ කියන්නේ එළියට ගිහින් බාහිර ස්වභාවය බලලා අපට ඇවිල්ලා කියන විඥානයක් නැහැ. එතනියක් කරාම දැනගත්තු දෙයක් වයි මේ කියන්නේ.
එතකොට මට මනෝ විඥානය ගැන නැවත ප්‍රශ්න ඉදිරි මනේ මහතේ පස්සේ තේරුම් කරලා දෙන්නම් කියලා ගුවා. නමුත් මට ආව හිතියල දැන් අපි මේ චෛත්‍ය දැන් එළියේ තියෙනවා කියලා දැනගත්ත අපි චක්කු විඥානය. නමුත් මෙහි විශ්වපාලල දිග කරගත්තේ මනෝ විඥානයද නැත්නම් චක්කු හේතු විඥානයේ හේතු ප්‍රත්‍ය?
එහෙමයි දැන්. දැන් ඔව්වා ටික බලලා අර අපි පේන කියනවා වගේ තමයි අර පේන ටිකේ දැන් ලින් පේන ටිකෙන් බලලා බාහිරය ගැන කියනවා. කියන්නේ
ඒක තමයි මනෝ විඤ්ඤාණේ.
ආ ඒකට ප්‍රත්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා. උදව් වෙන ප්‍රධාන දේ තමයි මේකෙන් සකස් වෙන. මේක දිහා බලාගෙන අපිට විස්තර කරන්න පුළුවන් ගොඩ. ඒවා ඔක්කොම ඒවට තමයි චේතනා කියලා කියන්නේ. එළියේ තියෙන ඒවා ගැන එන අදහස් ටිකට තමයි චේතනා කියන්නේ. එතකොට චේතනා වලින් මොකද්ද කරන්නේ? සකස් කරනවා. සංකාර. චේතනා වලින් අය අදහස් වලින් එළිය ගැන දැන් හදනවා එක එක ඒවා. කතා කියනවා. මවලා දෙනවා. මානසිකාරය කියන්නේ ඇත්තටම මේ මනස යොමු කරන ගතිය. චේතනා ටික තමයි මේ සංකාර සංස්කාර ලෝකේ හදන්නේ. සංස්කාර ලෝකයක් තියෙන මේ චේතනා ටිකෙන් තමයි අවිජ්ජාපච්චා සංඛාරා කියන්නේ. දැන් ඇත්ත ඇති හැටි නොදන්න කම යෙදුනහම තමයි සංඛාර ටිකට අපි පිළිගන්නේ. ලෝකෙ ගැන කියන කතා ටික කොහොම පිළිගන්න? ඇත්ත කියලා. ඒකට සංස්කාර ලෝකයක් මේ තියෙන්නේ. එතකොට ඒ සංස්කාරවල ස්වභාවය මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චයි. දුකයි. හරි. මනස කියන තැනට එන්න වෙනවා සබ්බේ ධම්මා කියනකොට. ඒකයි මම ඒක පොඩ්ඩක් පැත්තකින් තිබ්බේ. සබ්බේ ධම්මා අනත්තාති කියලා. සබ්බේ සංඛාරා කියන්නේ සීරම සංඛාර. ඔව්. හිතෙන් හදපු ලෝකයක් කියන එක දකින්නවා. චේතනාවලින් හදපු සංස්කාර ගොඩක් ලෝකයක්. ඉතින් ඔය ලෝකේ අල්ලගෙන තමයි අපි දුක් විඳින්නේ. ආසා කරන්නේ. දැන් ඕකේ මූලික මට්ටමකින් මිදෙනකොට ඔන්න ටිකක් නුවණක් එනවා. එතකොට තමයි අර මුත කියන ආයතන තුන අයින් කරනවා. ওই තුනෙන් අපිව රවට්ටන ඕවා වැඩන්නේ. හැබැයි තව ඉතුරු කරගන්නවා ඇහැයි කනයි හිතයි. තව ටිකක් හිත දියුණු කරනකොට ඇහැයි කනනුත් ඕ දෙකත් වැඩන්නේ ඌ බොරුවක් කරන්නේ කියලා දැක්කහම ඒකත් විශ්වාස කරන්නේ නැහැ කියන්නේ අයින් කරනවා. ඒ වුණාට හිතට රැවටෙනවා. එතකොට ඒ මට්ටමනුත් මිදෙන්න පුළුවන් නම් ඔන්න ලෝකෝත්තර වෙන්න පුළුවන්. හිත කරන රැවටීමත් අඳුරගත්තොත් හිතත් අයින් කරනවා. එදාට ඔන්න ආයෙ උපදින්නේ නැහැ කියලා කියන්න පුළුවන් වෙයි ඒක අවබෝධ කරගත්තු දවසට. නේද? ලෝකයක් නැහැ නේ උපදින්නේ. ආයතන ටිකෙන් නම් ලෝක
හදන්නේ.
ආයතන වලට රැවටීමමයි මෙතන තියෙන්නේ. ඒක ඇත්ත ඇති හැටි දකින්නේ ටිකක්. දැන් ඕක ඉතින් ඔය ලස්සන කතාවක් වගේ කිව්වට ඕක ඉතින් නුවණින් විමසන්න ඕන. ඉතින් ඔය ධර්මය ටික ටික ලියා ගන්නකොට ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා ඈ ඔක තේරුම් ගන්න ඕන ඈ මම අදට ඇති නේද ආර කියපු වචන බර වැඩි නම් ඒව ඉච්චර හිතන්න එපා. අන්තිමට කියපු දේ විතරක් තේරුම් ගන්න. ආයතන හයෙන් හදපු ලෝකයක් තියෙනවා. හරි. ඔන්න ඕකද? ඔය නුවණ ඇති වුණා නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් ලෝකෙට අයිති දෘෂ්ටිය කැඩෙනවා. මෙච්චර කල් අපි ආවේ ලෝකෙට අයිති දෘෂ්ටියෙන්. දැන් ලෝකෙන් එතර වෙන දැක්මක්, ලෝකයේ ඉක්මවා දකින දැක්මක් මේ පෙන්වන්නේ. අනිත්‍ය දකින දැක්මක් නෙමෙයි. ලෝකෙට අයිති දැක්ම ඉක්මවා යන දැක්මක්. ඒක ඒ කියන්නේ නුවණ තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒක ඇති කරගත්තොත් තමයි මං කිවි ගැලවෙන්න පුළුවන්. ඈ ආයි දුගති ගාමි වෙන්නේ නැහැ එතකොට. ඔය දැක්ම ඇති කරගත්තොත් ඒ සම්මා දිට්ඨිය. එතකොට ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද කියලා තමයි ඔය විස්තර කළේ. සමුදේ යෙදෙන්නේ නැත්නම් අර ලෝකේ හටගන්නේ නැහැ. නේද? ලෝක Nirodhe. ඔව් මාර්ගය තමයි ඊළඟට හොයාගන්න ඕන. ඔය දැක්ම ගන්න නම් මොකද කරන්න ඕන? එතකොට මාර්ගයේ එහෙම කෙනාට ලෝකෝත්තර මාර්ගයේ වඩන්න පුළුවන්. ලෝකේ ඉක්මවා යන මාර්ගය. ඒකට අවශ්‍ය සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි අපි බුදුදහම උදව් කරගන්න ඕනේ. ඈ ඒ දැක්ම ඇති කරගන්න තමයි මේ යම් කිසි අවබෝධයක් ගන්න තමයි මේ විදිහට අපි මේ සාකච්ඡා කළේ. ඈ ඕක ගැන ටිකක් කොයි ඉන්න ගමන් හිතන්න. එහෙන් දකිනකොට ඉතින් අපිට අර ඔක්කොම මං කියපු ටික නෙමෙයි. අර වතුරට එබෙන බල්ලා රැවටෙනව නේද කියන එක තේරෙනව නම් ඇති. ඌ ඇහෙන් දැකලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා නම් මමත් ඇහෙන් දැකලා එළියේ දෙයක් තියෙනවා කියලා හිතුවේ ඒ වගේම මුලාවක්. එතකොට මේ ලෝකෙ එළිය නෙමෙයි තිබුණේ මේ හිතෙන් කියපු දේ තමයි දැනගෙන තියෙන්නේ. ඇහැ උදව් කරගෙන. ඇහැ උදව් කරගෙන හිතෙන් කියපු දේ දැනගත්තා. ඔන්න ඕක මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එහෙන් මොකක් හරි දැනගත්තනම් ආ එහෙන් හදලා දීපු ප්‍රසාද රූපේ උදව් කරගෙන මේ හිත කියපු ටික තමයි ඔන්න දැනගත්තේ. එළියේ තියෙන දේ නෙවෙයි. ඔය ටික දැන් ඔය ටික දැනගත්තනම් බල්ලා රැවටෙන්නේ නැහැ නේද? එහැ උදව් කරගෙන හිතෙන් කියපු දේ නම් දැනගත්තා. බල්ලෙක් ඉන්නවා කියලා හිත කිව්වා. ඒක හැබැයි ඇත්ත එළියේ පවතින ස්වභාවය නෙවෙයි. හිත කියපු කතාවක් විතරයි. හිතෙන් කරපු සංස්කරණයක් විතරයි. හරි. ඔය ටික තමයි ආයතන හයට තියෙන්නේ. ඉතින් දැන් මේ කාලය තුල භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා. ඉතින් හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. ඒවට කියනවා මහානිසංස කුසල් ප්‍රතිපත්ති පූජාව. මේ කාලය තුල අපි දන්නවා දැන් අකුසල් නිමෙයි රැස්ුනේ කුසල්. කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් පින් රැස්ුණා, පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් අරකක් වෙන්න තියනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං කරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් එමිනා පුඤ්ඤ කම්මේන අපට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඊළඟට අර සංඛාර අවිද්‍යාවෙන් කරන සංඛාර සීරම සබ්බේ සංඛාරා අනිච්ඡාති බව දුක්ඛාති බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්න ඊළඟට සබ්බේ ධම්මා මේ හිතට අරමුණ වෙන ධම්මතා සේරම ආත්ම ස්වභාවයක් නැති දේවල් කියලා තේරුම් යන්න ඇත්ත ඇති හැටියට එතකොට ඒ රැවටීම නිසා ඇති කරගත්තු දුක එතකොට කලකිරিলা අතාරිනවා මෙච්චර කල රැවටීමකින් මේ දුක හැදෙයි කියලා කලකිරিলা අතාරිනවා අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය ඕක තමයි නිවනට මාර්ගය සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 හොඳයි එතකොට හෙට නෑ ආ